හොඳයි සාදු. නෙදහස් 21 වසරේ දෙවෙනි මාසේ 21 වෙනිදා භාවනා වැඩසටහන අප්පමාද රතෝ බික්ඛු උපමාදේ භයදස්සිවා. ප්‍රමාදේ බය දකින්ට කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. ඒකට හේතුව මේ වගේ අවස්ථාවක් අපි ලබන්නේ සසර ගොඩාක් පින් කළා. සසර නොයෙකුත් පින් කර කර මෙන්න මේ වගේ අවස්ථාවක් ප්‍රාර්ථනා කරන්න ඇති. හොඳ සවිඥානක පුජ්‍යලයක් හැටියට පසඳිරන් ලබලා බුද්ධෝත්පාද කාලයක අපත් ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ධර්මයේ වැඩ ඉන්න සමයක ඉපදිලා ඒ ධර්මයේ අවබෝධ කරගත්ත කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මයේ වචනයක් අහන්ඩ සසර අපි අනන්ත පාරමී පුරන්න ඇති. ඒ පාරමිතාවක් තමයි ඉෂ්ට සිද්ධ වෙලා මේ දැන් තියෙන්නේ. අන්න ඒ නිසා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්‍රමාද රතෝ බික්ඛු. ප්‍රමාදේ බය දස්සිවා. අප්‍රමාදෙහි ඇලෙන්න කියනවා. අප්‍රමාදෙහි බැඳි අපි කටයුතු කරන්න ඕන. කුමක්ද මේ අප්‍රමාදය කියලා කියන්නේ? මේ පුදජන ලෝකයාගේ පැවැත්ම, ජීවන රටාව බුදුරජාණන් වහන්සේ දකින්නේ ප්‍රමාදයක් හැටියට. මොනෝද ඒගොල්ලෝ ප්‍රමාදය වෙලා ඉන්නේ? ලෝකයට ඇලිලා, ලෝකයට බැඳිලා එතන නතර වෙලා ඉන්නේ, නිවනට එන්නේ නැහැ. ඒගොල්ලෝ මග නතර වෙලා ගමනක් යනකොටත් මග තියෙන රස බොජුන් ආහාර දැක්කොත් නතර වෙලා කනව බොනවා වගේ මේ ලෝකෙට ඇවිල්ලා ප්‍රධාන ගමන ප්‍රධාන අරමුණ අමතක වෙලා මග රස බොජුන් වළඳමින් සිටිනවා. එනිසා අප්‍රමාද රතෝ බික්ඛු. ප්‍රමාද වෙන්න එපා. වහාම මේ අප්‍රමාදී ගුණයට පත් වෙන්න. අප්‍රමාදී කියන ගුණය බොහොම ගැඹුරු ගුණයක් පින්වතුනි. නිර්වාණය කියන වචනයයි අප්‍රමාදී කියන වචනයයි දෙකක් නෙමෙයි එකක්. නිර්වාණය කියන වචනයයි අප්‍රමාදී කියන වචනයයි දෙකක් නෙමෙයි එකක් පින්වත්නි. ඒ අප්‍රමාදය කියන වචනය ඇතුළේ තියෙන්නේ නිර්වාණය කියන ගුණයමයි. ඒ නිර්වාණය කිව්වත් ඒක අප්‍රමාදයමයි. කොහොමද මේ අප්‍රමාද ගුණය ඇති කරගන්නේ? සියලු ලෝකයන්හි නොඇලී වාසය කිරීමෙන්. මොනවද සියලු ලෝකය කියලා කියන්නේ? පින්නතුනි, මේ අපි එක එක අරමුණු ස්වභාවයන් වල ඇලෙනවනේ, අන්න ඒවට තමයි ලෝක කියලා කියන්නේ. ඒව තමයි ලෝක හැටියට බුදුරජාණන් වහන්සේලා පෙන්වා වදාරන්න පෙන්වත්. ඒව තමයි ලෝක. මොනම හරි අරමුණක එළඹ ගන්නවා නම් ඒක ඒ තැනැත්තාට නිම වුණු නිර්මාණය වුණු ලෝකයක්. මොනම හරි සංස්කාරයක් උපදවනවා නම් ඒක ඒ තැනැත්තාට නිම වුණු නිර්මාණය කරගන්නා ලද ලෝකයක්. සියලු ලෝකයෙහි නොවැරීමෙන් වාසය කරන්න. සබ්බ ලෝකේ අනිරත සංඥා. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සියලු ලෝකයෙන්ම ආදීනවේ බලලා ඒවයින් නොඇලෙන්නට වග බලා ගන්නට ඕන. මහා කච්චායන මහරහතන් වහන්සේ බොහොම අපහසුයෙන් තේරුම් ගන්න තියෙන මේ ධර්මයක් බොහොම ලේසියෙන් තේරුම් ගන්න එක වචනයකින් අනුශාසනා කළා. ඒ කෙසේද කියනවා නම්, කෙටියෙන් සඳහන් කරනවා නම්, මලමිනියක් සේවාසය කරන්න කියලා අනුශාසනා කරා. අපිත් උත්සාහ කරමු, කැප වෙලා බලමු, පේ වෙලා බලමු, මනමිලියක් සේවාසය කරන්න. දැන් ඔබ සියලු දෙනාම හොඳින් net පියාගෙන පහසු ඉරියව්වකින් සංසුන්ව හිඳගෙන අවිසිනං වම් අත උඩින් දකුණු අත තබාගෙන ගත සංසුන්ව තබාගෙන හිත සංසුන්ව තබාගෙන බලන්න ඒ බුදු වදන ක්‍රියාත්මක කරලා මලමිනියක්සේ වාසය කරන්න. හොඳයි පින්වත්නි, සාදු. ඔබට බොහොම විවේක ස්ථානයකට ගිහිල්ලා පුරුදු කරගන්න පුළුවන් හොඳ භාවනාවක් ප්‍රතිපත්තියක් තමයි ඒ කියලා දුන්නේ. දැන් මේක හරියට තේරුම් ගන්න. මොකද්ද අපි තේරුම් ගන්න ඕන? මලමිනිය හරියට තේරුම් ගන්නවා. ඉතින් මම මේ කාරණේ බොහෝ දෙනෙක්ගෙන් විමසා බලා තියෙනවා. නමුත් ඒ කිසි කෙනෙක් මලමිනිය හරියට තේරුම් ගත්ත ස්වභාවයක් දක්වන්නට නැහැ. තේරුණානේ? මලමිනිය හරියට තේරුම් ගත්ත ස්වභාවයක් නැහැ. අද එහෙනම් අපි තේරුම් ගමු මලමිනිය හරියට තේරුම් ගමු. ඇත්තටම මලමිනියක් දිහා මිනිස්සු බලන්නේ මලමිනියක් හැටියටමද, එහෙම නැත්නම් ජීවත් වුණු කෙනෙක්ගේ චරිතයක් හැටියටද? දීවත් වුණු කෙනෙක්ගේ චරිතයක් හැටියට තමයි මලමිනිය දිහා බලන්නේ. ඒකනේ එක එක මලමිනියට එක එක වර්ණ පෙට්ටි, එක එක මලමිනියට එක එක ගෞරව නේද? එක එක සම්මාන. මේ ජනාධිපතිගේ මලමිනිය, මේ අගමැතිගේ මලමිනිය, මේ කතානායකගේ මලමිනිය, මේ හාමුදුරුවන්ගේ මලමිනිය, මේ කාන්තාවගේ මලමිනිය, මේ පිරිමියෙක්ගේ මලමිනිය. මලමිනියක් දිහා බලලා තියෙන්නේ අපි මලමිනියක් හැටියට නෙමෙයි. අපි එහෙම බලන්න පුරුදු වෙලා නැහැ. ඒ නිසා තමයි මේක බුදු අනුශාසනාව බොහොම ගැඹුරුයි කියන්නේ ඒකයි. මලමිනියක් සේවාසය කරන්න. එකක් වෙනත් මලමිනියක් වගේ වාසය කරන්න ඒකත් පුළුවන්. ඊළඟට තමනුත් මැරෙනවනේ. අපි මේ සියලු දෙනාම මේ හිටියට මේ දැන් 2021 කියලා දිනේ මතක් කළා. ඉතින් ওই විදියට 2051 කියලා, 61 කියලා, 2081 කියලා, 2092 කියලා මතක් කරන්නද ලෑස්තිය? මෙතන බණක් අහන්න. මේ 2091 දෙවෙනි මාසේ 21 වෙනිදා ඕලන් කවුරු හරි නේද? ඒක හොඳට සිහි කටයුතුයි. එහෙමනම් දැන් ඉතින් අපේ තියෙන මාන උද්දච්ච කන්ටික පැත්තකට දාලා බණපදයට අනුගත වෙන්න ඕන. ඇයි මේ මලමිනියක් සේවාසය කරන්න කියලා බුද්ධ අනුශාසනාවක් කරන්නේ? සංස්කාරකයන් සංසිඳවන්ට උනනේ. එතකොට සංසිඳවන්නීම සඳහා ප්‍රතිපත්තියක් තියෙනවා. අන්නේ ප්‍රතිපත්තිය. අපි මලමිනියක් සේවාසය කරනකොට සංස්කාරකයන්ගේ වැඩිම අඩු වෙනවා. උපාදාන බලය අඩු වෙනවා. සසරට ඇලෙන බැඳෙන ගතිය ගැටෙන ගතිය අඩු වෙනවා. ලෞකික ලෝකය මහත් කරගන්න එක අඩු වෙනවා. ලෞකික ලෝකේ හුලම් බස්සන්න පුළුවන් ක්‍රමයක් තමයි මලමිනියක්සේ වාසය කිරීම. ඒ වචන ටිකක් තේරෙනව නේද? ලෞකික ලෝකේ හුලම් බස්සනවා. ටයර් එක වගේ. දැන් ටයර් එක පිම්බිලා තියෙන්නේ ඒ හුලන් වලින්. ඒක හුලම් බැස්සුවාම ඒකේ අගය නැති වෙලා යනවා. ඒ වගේ ඔබෙත් තියෙනවා ටයර් එකක් වගේ පිම්බිලා, අර ගෙම්බ වගේ පුම්බන් කියලාත් කියන්නේ කීමට. ඒ වගේ පිම්බිච්ච ලෞකික ලෝකයක් තියෙනවා. උපාදාන ස්කන්ධයක් තියෙනවා. මේක හුලම් බස්සන්න ඕන. කොහොමද අපි ඒක කරන්නේ? මලමිනියක් සේවාසය කරන්න කියලා කිව්වහම ඔබ සැකසෙන විදිය බලන්න මට හොඳට කල්පනා කරලා ඉස්සෙල්ල බලන්න. ඔබ ඇත්තටම මේ වචනයට අනුගත වෙන්නේ මොන විදියටද කියලා කල්පනා කරලා බලන්න. ඇත්තටම අපේ මනස සකසගත යුතු, පිළියෙල කරගත යුතු පිළිවෙල මොකක්ද කියලා බලන්න. කොයි විදියටද අපි ඉන්න ඕන? මලමිනියක් සේවාසය කරනවා නම් අපි කොයි විදියටද ඉන්න ඕන? එක විදියක් තමයි ඇස් දෙක පියාගෙන ඉන්න ඕනනේ. ඊට පස්සේ අනිත් විදිය තමයි අත් දෙකට මේස් දෙකක් දාගන්න ඕන. අනිත් විදිය තමයි අත් දෙක බඩ උඩින් දියාගන්න ඕන. අනිත් දෙක තමයි කකුල් දෙක දිග ඇරලා ඕ දිගට තියාගෙන ඉන්න ඕන. දැන් ඕම හිටියාම මලමිනියක් වගේද? ඔව්, ටිකක් කායික ස්වරූපයෙන් නම් මලමිනියක් වගේ තමයි. දැන් අපි මේ මලමිනිය ගැන ඇත්තටම කතා කරන්නේ අභ්‍යන්තරික රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වල තියෙන මලමිනියක ස්වභාවය තමයි මේ ප්‍රාර්ථනා කරන්නේ. අර්ථ ගන්නවන්නේ වෙනත් ආධ්‍යාත්මික මලමිනියක ස්වභාවය. කොහොමද ආධ්‍යාත්මික? දැන් කායිකව අපි හැඩ ගැහුණා කියලා අපි හිතමුකෝ. කොහොමද අපි ආධ්‍යාත්මික මලමිනියක් වෙන්නේ? මලමිනියක් මොනවද හිතමින් ඉන්නේ, පතමින් ඉන්නේ? දැන් මුරවැඩි තියෙනවා එක්කෙනෙකුට, එක්කෙනෙකුට මුරවැඩි නෑ. මලමිනිය මොනවද හිතන්නේ? එක්කෙනෙක් වෙනුවෙන් ගොඩාක් අය අඬනවා. තවයි අඬන්නේ. තේරුණාද? එක්කෙනෙක් ගෞරව සම්මාන නැතුව යනවා, තව එක්කෙනෙක් ගෞරව සම්මාන නැතුව යනවා. දැන් මේ කොවිඩ් නිසා ගෞරව සම්මාන නැතුව යන්න හිටපු උදවිය, ජනාධිපති ගෞරව ඇතුව යන්න හිටපු උදවිය මුකුත් ගෞරවයක් නැතුව ඔය පෝර බෑග් එක රින්ගල චිමිනියට වැටුණා. ඒ නිසා දැන් ගෞරව සම්මාන එකතු කරලා වැඩක් නැහැ. අවසානේ මලාම පන්සලේ හාමුදුරුවෝ ඇවිල්ලා වරුවක් කියවලා යයි කියලා දැන් වැඩක් නැහැ. ගෞරව සම්මාන තිබුණත් එකයි නැතත් එකයි. මේ කුණු පංචස්කන්ධය පුජ්‍යලයක් නැහැ, නිලයක් නැහැ, තනතුරක් නැහැ, මොකවත් නැහැ. ඉවරයි. මේ මලමිනිය කියන්නේ බොහෝම ගැඹුරු ධර්ම කරුණා. ජීවිතේ අපේ අවසාන උපාධියනේ. අවසාන උපාධි සහතිකය මරණ සහතිකය. ඒක ඉතින් තමන් ගන්න නෑ. ඒක තමයි ජීවිතේ ලැබෙන අවසාන සහතිකය. එතකොට අවසාන උපාධිය ලියලා ඉවර වෙනවා. කොහොමද? දැන් ඔබ පුළුවන් තරම් හිතන්න පුරුදු වෙන්න, තේරුම් ගන්න පුරුදු වෙන්න, මලමිනියක් සේවාසය කරන්නේ මෙන්න මෙහෙමයි. පරිපූර්ණ ලෙස, පරිපූර්ණ ලෙස. හරි, දැන් ඔබ යම් සැකස්මක් හදාගෙන ඉන්නවනේ. ඇත්තටම මේ සැකස්මද මලමිනියක් තුළ තියෙන්නේ කියලා ආයි ගලපන්න මලමිනියට. නෑනේ, එතකොට වැරදි අඩුපාඩුකම් හම්බ වෙයි. ආයිත් නිවැරදි වෙන්න, ආයිත් නිවැරදි වෙලා ආයිත් මලමිනියක් හැටියට සැකසෙයි. නැවතත් බලන්න, මලමිනියක් අතරයි මා අතරයි වෙනසක් තියෙනවද කියලා. ඒ නිසා මොහොතින් මොහොත, මොහොතින් මොහොත නිවැරදි කරන්න තමන් මලමිනියක් බවට පත් වෙන්න ඕනේ. ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරනවා. ඇස් ඇත්තෙකු නමුත් අන්ධයෙකු මෙන්ද, කන් ඇත්තෙකු නමුත් බීරෙකු මෙන්ද, දිව ඇත්තෙකු නමුත් ගොළුවෙකු මෙන්ද, නුවණ ඇත්තෙකු නමුත් මෝඩයෙකු මෙන්ද, බල ඇත්තෙකු නමුත් දුබලයෙකු මෙන්ද, කවුද මේ? මේ තමයි මලමිනිය ගැන කරන වර්ණාව. ඇස් ඇතු නමුත් අන්ධයි, කන් තිබුණාට මීරි, නාසය තිබුණට ආග්‍රාණය නැහැ, ආශ්වාසයත් නැහැ, දිව තිබුණට රසත් නැහැ, වචනත් නැහැ, ගත තිබුණට බල තිබුණට දැන් බලත් නැහැ, හිත තිබුණා හදවත තිබුණට ඒකේ සිතිවිලිත් නැහැ. මේ රහතන් වහන්සේලාගේ නිරෝධ මාර්ග සමාධියේ ලක්ෂණ. මේ මොහොතේ මා සිටින ආකාරයටමද මලමිනියක් වාසය කරන්නේ කියලා හොඳට ගලපා බලන්න. එහෙමනම් මලමිනියක් ආදර්ශයට අරගෙන හැම මොහොතකම මලමිනියක් බවට පත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් ලෝකේ අපේක්ෂා කරන දේට වඩා වෙනස් පැත්තක්. නමුත් රහතන් වහන්සේලා මේ මලමිනියක් බවට ආධ්‍යාත්මය තුළින් පත් වුණාට පස්සේ එතනින් උපදින ඥානය, ධර්මය, විශ්වීය සම්බන්ධතාවය හොඳටම දන්නවා. ලෞකික ලෝකයට අනුව නම් ඔවුන් කියාවේ මලමිනියක් බවට පත් වෙන්නද අපිට ධර්මයක් තියෙන්නේ කියලා. නමුත් මේ මලමිනියක් බවට පත්වීම තුලින් අවදිවන විශ්වීය අවබෝධය අවදිය ඒක කියලා නිම කරන්න බෑ කියලා. අපිට සංකල්පයකින් මලමිනියක් වෙන්න පුළුවන්ද? සංකල්පක මලමිනියක් කොහොමද? තේරුණාද? සංකල්පිත මලමිනියක් වුණාට වැඩක් නැහැ. හා ඒකට හොඳ උදාහරණයක් පෙන්වත්නි මට මතක් වුණා. ওই මලමිනියේ කතන්දරය අපි පොඩ්ඩක් පැත්තකින් දියලා මේක පොඩ්ඩක් බලමු. අපි හැමදාම කරන වැඩේනේ, දැන් මැරුණේ නැහැ නේ තාම. මොකද ඒකේ අත්දැකීමක් නැහැ. කාටවත් මැරිච්ච අත්දැකීමක් නැහැනේ. මැරුණා එක සැරේයිනේ. හැබැයි මෙන්න මේකේ අත්දැකීමක් තියෙනවා. මොකද්ද? හැමදාම අපි නින්දට ගිහිල්ලා රාත්‍රියක් ගත කරනවා. ඒකේ අත්දැකීම තියෙනවනේ නේ. ඉන්දර ගිහිල්ලා රාත්‍රියක් ගත කරනවා. හරි. දැන් ඔය ඇත්තන්ට මම කියනවා නිදි වගේ ඉන්න. හරියට නින්දට සමානව ඉන්න කියලා. හරියටම නිදි වගේ ඉන්න කියලා. හැබැයි ඒ නිදි වගේ හිටියර ඇත්තටම නිදි නෙමෙයිනේ. ඇත්තටම අපිට 100%ක් සම්පූර්ණ වෙන්නේ නිදි වගේ එක 100%ක් සම්පූර්ණ වෙන්නේ නිින්ද ගියාම. ඒක අත්දැකීමක් වෙනවා. ඒක කෙනෙකුට දැන් කිව්වොත් එහෙම නිදි වගේ ඉන්න කියලා කිව්වොත් එහෙම අපි ඕන තරම් ඉඳපු අවස්ථාවක් තියෙනවනේ නිදි වගේ ඉන්නවා. පොඩි කාලේ එහෙම අත්දැකීම් ඇති, එහෙම නැත්නම් තමන් නොයෙකුත් අත්දැකීම් ඇති. නිදි වගේ ඉඳලා ඇති ඕනනම් හින්නේ නිදා ගන්න නැතුව. ඒ වගේමත් ලස්සන වචනෙකුත් තියෙනවා. අර ඇත්තට නිදාගත්ත මිනිහා අවදි කරන්න පුළුවන්, බොරුවට නිදාගත්ත මිනිහා අවදි කරන්න බෑ කියලා. ඇත්තටම කොහොමද අපි ඒ නින්දෙදි තියෙන සුවය, ලක්ෂණය, හැඩය, ගුණාංග, ගුණාත්මක භව මේ අවදිය තුළ ක්‍රියාත්මක කරන්නේ? දැන් මරණේ කතාවත් ඕකම තමයි. මරණය තුළ ඇති ගුණාත්මක භව කොහොමද මේ ජීවත්ව සිටියදී ඒක විද්‍යාමාන කරන්නේ, අවදි කරන්නේ? එතකොට එහෙම දෙයක් ලෝකේ කරගෙන නැද්ද? රහතන් වහන්සේලා කියන්නේ අන්න ඒ මාර්ගඵල උත්තමයෝ කියන්නේ ගුණාංගයට පරිවර්තනය වෙච්ච කෙනෙක් තමයි. කොතනින්ද? සංකල්පයකින් නෙමෙයි, ඇතුළත ආධ්‍යාත්මය තුළින් ගැඹුරින් සිද්ධ වෙච්ච පරිවර්තනයක ලක්ෂණයක් ඔය ගෙනහැර දක්වන්නේ. කිනවත් මේ ලෝකෝත්තර ධර්මය කියන්න වචන මේ ලෞකික ලෝකේ නැහැ. ඉතින් මේ විවිධ උපමා ගෙනහැර දක්වන්නේ ඒ නිසා. ලෞකික ලෝකේ කිසිම දෙයකින් මේ ලෝකෝත්තර ධර්මය පෙන්වන්න බෑ. මොකද මේ වචන, මේ සංඥා සියල්ල ලෞකිකයි, ලෝකෝත්තර නෑ. ඒ නිසා අපි කොච්චර මතක් කරත් අපි කියන්නේ ඒකයි. මේ වචන කියන්නේ අමු බොරුවක්, පද කියන්නේ බොරුවක්, සූත්‍ර කියන්නේ බොරුවක්, කොත් කියන්නේ බොරුවක්. ඔය ඔක්කොම සුද්ධ පොත් අමූලික පට්ටපල් බොරු. ඇයි එහෙම කියන්නේ? ඇත්තක් කියන්න බෑ වචනයකින්. බොරුවක්ම තමයි වචනයකින් කිව හැක්කේ. ඇයි? වාචික ධ්වනියක් කියන්නේ සංකල්පයක්. ඒ සංකල්පයක් තමයි තමන්ට තේරුම් යනවා කියලා වෙන්නේ සංකල්පයක් අවදි වීම. ඒක නෙමෙයිද? අපිට තේරුම් යනවා කියලා කියන්නේ අපේ සංකල්පය අවදි වීම. අපි යම් කිසි භාෂාවක මේ වචනේ මේකයි අර්ථය කියලා අපි දානෝ ගන්න ඕලුවේ. ඒ භාෂාවේ වචනේ ඇහෙනකොට ඒ සංකල්පය අපි තුල අවදි වෙනවා. එතකොට අපි භාෂාවක් ඉගෙන ගනිද්දිත් මොනවද කරන්නේ? පුළුවන් තරම් අර වචනේ තියෙන සංකල්පය අපේ ඔළුවේ චිත්‍රයක් හැටියට ඔබවා ගන්නවා. ඊට පස්සේ අපි ආයි ඒව අර වචන ඇහෙනකොට අවදි කරනවා. එතකොට භාෂාවක් දන්නේ කියන්නේ ඒකේ තේරුම මොකද්ද? ඒ භාෂාවේ සංකල්ප අපි ඔබවාගෙන නේ කියන එක. ඔබවාගෙන තිබුණනම් ඔන්න දෙමළ ඔබවාගෙන තියෙනනම් දෙමළ තේරෙනවා. චයිනීස් භාෂාව ඔබවාගෙන තියෙනනම් එයාට චයිනීස් තේරෙනවා. ඔය බුරුම භාෂාවල් ඔබවාගෙන තියෙනනම් බුරුම භාෂාව එයාට තේරෙනවා. ඉංග්‍රීසි භාෂාව ඔබවාගෙන තියෙනනම් එයාට ඉංග්‍රීසි භාෂාවේ වචන ඇහෙනකොට එයාට ඒක තේරෙනවා. සිංහල භාෂාව ඔබවාගෙන තියෙන සම්බ සිංහල තේරෙනවා. ඒ නිසා මේ මනක් කල්පිත බොරු ලෝකයක්. ඉතින් මේක පිළිගන්න පුළුවන්ද ඔබට? ඒක පිළිගන්න පූර්ණ හැදෑරීමක් තියෙන්න ඕන. මේ භාෂාව පිළිබඳ. මේ වචන පිළිබඳ. මේ අකුරු අක්ෂර අතර මේක නිවන හොයන්න බෑ. එහෙම හොයන්න පුළුවන් කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් අපිට ඉක්මන්ද කියන්න තියෙන හොයන්න. පුළුවන් නම් හොයන්න. දැන් ඔබට කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කැමැතිනම් 100%ක් මලමිනියක් බවට පත් වෙන්න. එහෙම නැත්නම් කැමැතිනම් ඔබ 100%ක් තද නිද්‍රාවට පත් වූ. තද නිද්‍රාවට පත් වූ කෙනෙක් බවට පත් වෙන්න. මේ දෙකේදීම ආධ්‍යාත්මික අත්දැකීම ගොඩක් සමානයි. දැන් මැරුණට පස්සේ මලමිනිය දන්නවද මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් කියලා? නෑ. නිදාගත්තට පස්සේ තද නින්දේ ඉද්දී දන්නවද මම ස්ත්‍රියෙක් පුරුෂයෙක් කියලා? දන්නේ නෑ. දෙකේම එකයි. ඒ වගේම තද නින්දේදී දන්නවද තමන් පිරිමියෙක් ගැහණියෙක් කියලා? දන්නේ නෑ. ඊට මලාට පස්සේ දන්නවද තමන් පිරිමියෙක් ගැහණියෙක් කියලා? දන්නේ නැහැ. තමන්ට තියෙන නිලතානාන්තර ආදී දන්නවද? මේ මලාට පස්සේ හෝ නිද්‍රාවට පත් වුණාට පස්සේ හෝ දන්නවද? දන්නේ නැහැ. තද නින්දේ ඉන්න වෙලාවට ලැජ්ජ බය එහෙම තියෙනවද? ලැජ්ජ බය එහෙම නෑ. ලැජ්ජ බය නෑ වෙනතේ. ලැජ්ජාවක් නෑ, බයක් නෑ. මොකද ඇඳුම් ඇතුව ඉන්නවද දන්නෙත් නෑ, නැතුව ඉන්නවද දන්නෙත් නෑ. මලාට පස්සේ ලැජ්ජ බය තියෙනවද? මලාට පස්සෙත් ලැජ්ජ බය නෑ. එතකොට ලැජ්ජ බය තියෙන්නද ඕන, ලැජ්ජ බය නැති වෙන්නද ඕන? දැන් මං අනුශාසනා කරාම ඔයගොල්ලෝ ලැජ්ජ බය නැති වෙන්න ඕන කියලා. එහෙම හරියන්නේ නැහැ නේ අපිට කියලා දෙන්න පොඩි වාරයක් ලැජ්ජ බය තියාගන්න කියලා දෙන්න. ලැජ්ජ බය තියෙන්නේ මමත්වයේ තියෙන කෙනෙකුට. ලැජ්ජ බය තියෙන්නේ ජීවත් වෙන කෙනෙකුට. ලැජ්ජ බය තියෙන්නේ පුජ්‍යලත්වයේ තියෙන කෙනෙකුට. ලැජ්ජ බය තියෙන්නේ වැරදි වැඩ කරන කෙනෙකුට. හැබැයි බයෙන් ඉන්නේ වැරදි වැඩ කරන කෙනෙක් නේද? දැන් කසිප්පු විකුණන මිනිස්සේ බයෙන් ඉන්නේ හැමදෙස්සෙම. ඇයි බයින් ඉන්නේ? එයා වැරදි වැඩක් කරන නිසා.
එනතම මද්‍රව්‍යයක් විකුණන මිනිස්සු බයෙන් ඉන්නේ. ඇයි විකුණන්නේ? බයෙන් ඉන්නේ එයා වැරදි වැඩ කරන නිසා. දැන් වැරදි වැඩක් කරන්නේ නැති මිනිස්සුන්ට බය තියෙනවද? නැවතු බයෙන් ඉන්නේ. බයක් නැහැ නෝන නිරෝධායනේ මේ එකෙන් ඇවිල්ලා පණිදේ කියලා හෙත් නැහැ. මේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක සීමා සහිතව ඒ ක්‍රමවේදයට අනුව තමයි අපි දුරස්තව ඒ සීමාව තුළ ඉන්නවනේ. ඒ පිරිස ඒ සීමා සහිත ඒ පිරිසක් විතරක් රැස් වෙලා ඉන්නේ. එස බයක් වෙන්න ඕනේ නැහැ. මලමිනියටත් ලැජ්ජ බය තියෙනවා නම් අන්න ලෝකේ යථාර්ථයේ ලැජ්ජ බය තියාගත්තට කමක් නැහැ. දැන් මේවා ඉතින් කොයි පැත්තෙන් කොයි විදියට තේරුම් ගන්නවද කියලා අපි පරිස්සම් වෙන්න ඕන. තේරුණා නේද? කොයි විදියට කොයි ආකාරයෙන් තේරුම් ගන්නවද කියලා ඕනම කාරණයක් ඒක පොසිටිව් ගන්නත් පුළුවන්, නෙගටිව් ගන්නත් පුළුවන්. වැරදි පැත්තට ගන්නත් පුළුවන්, හරි පැත්තට ගන්නත් පුළුවන්. නිදහස නිදහස් වීමට ගන්නත් පුළුවන්, නිදහස වෙනසීමට ගන්නත් පුළුවන්. ඒ වගේම ධර්මය නිදහස් වීම පිණිස ගන්නත් පුළුවන්, නිදහස නැති කර ගන්න විනාශ වෙන්නත් ගන්න පුළුවන්. දැන් ඔන්න හාමුදුරුවෝ වලැජ්ජ බය නැති වෙන්න ඕනේ කියලා ඒ මනුස්සයා වෙන පැත්තකින් හිතුවොත් එහෙම මොකද වෙන්නේ? ඒක විනාශයකට ගන්නවා. ඒක දහමක් කියන්නේ හරි ගැඹුරු අර්ථාන්විත දෙයක්, සුභ සිද්ධිය ඇති කරන දෙයක්. ඒකේ තියෙන්නේ බොහොම අර්ථ සම්පන්න දෙයක් මිසක් අර්ථ ශූන්‍ය දෙයක් නෙමෙයි. ඒ නිසා ලෞකික ශෛලයට, ලෞකික ක්‍රමයට බලන්න එපා ධර්මයේ දිහා. දැන් ලෞකික ලෝකේ ඉඳගෙන බලන ශෛලීන් බැලුවොත් මේ කතා කරපු එක දෙයක්වත් හොඳ පොසිටිව් බවක් නැහැ. මලමිනියක් සේවාසය කරන්න කිව්ව බලන ආම්බුන ජීවිතය සම්පූර්ණයෙන් ඉවරයි. ඒකත් ඉවරයි. ඊළඟට කිව්වා ආම්බුරු නිද්‍රාවටපත් තද නිින්දේ වගේ වාසය කරන්න කියලා. ඉතින් සම්පූර්ණ ඉවරයි. මිනිස්සු මුළු රටක් නිදා ගන්නවා වැඩ කරන්නේ නැහනේ. ඉතින් ලෞකික විදියට බැලුවාම සම්පූර්ණයෙන්ම වැරදි. ඒක තමයි කියන්නේ. ඊට පස්සේ ආමඳුරු කෝ ලැජ්ජ බය නැතුව ඉන්න ඕනේ කියලා මිනිස්සු මොන මොනවා නොකරයිද? කිසිම ලැජ්ජාවක් බය නැතුව මිනිස්සු මේ වැඩ කරන්න පටන් ගනි. අන්න ඒකයි කියන්නේ පින්වත්. මේක අර ලෞකික ස්වરૂපයකින් බැලුවොත් එහෙම ඒක වැරදි. ඒ නිසා ලෞකික ස්වરૂපයකින් බලන්න එපා. ඒකේ ලොකු වෙනස් ගැඹුරක් තියෙනවා. ඕනම දෙයක් අර්ථාන්විත කරගන්න පුළුවන්, අර්ථ නිරුක්ති කරගන්න පුළුවන්. එක එක මේ තැන්වලදී ඒවයි තියෙන අර්ථය වෙනස්. ඒ නිසා අපි ඕන තරම් දකලා තියෙනෝ අර්ථ වරද්දවාගෙන ජීවිතේ නිර්ර්ථ කරගත්ත උදවිය ඉන්න ඕන තරම්. ජීවිතේ නිර්ර්ථ කරගත්ත, අසාර්ථක කරගත්ත උදවිය ඉන්න ඕන තරම් අර්ථ සුද්ධිය වරද්දවගෙන. එනිසා පුළින්ම මතක තියා ගන්න ඕන මේ අපිට බුද්ධානුශාසනාවක් කියන්නේ අර්ථ සිද්ධියක් ඇති කරන දෙයක්. තේරුණා නේද? දැන් මම ඔයත් අන්න මතක් කරලා තියෙන දවසක මම මිනිස්සෙකුට ඒ මිනිස්සයා කියනවා මම හොඳට සිහිය පුරුදු කරන කෙනෙක්, භාවනා කරන කෙනෙක්, මම බයික් එකේ යනකොටත් ඒ බයික් එකේ යන සිහියෙන් විතරයි යන්නේ කියලා. එතකොට මේ මිනිස්සයට මම මතක් කරනවා, ඉතින් මහත්තයෝ ඔය බයික් එකේ යන සිහියත් අතෑරලා යන්නකෝ කියලා මතක් කළා. ඉතින් මේක මොන වගේ පැති වලින් ගන්න පුළුවන්ද? එකක් හිතන්න පුළුවන් මේ හාමුදුරුව මම මරන්න තමයි හදන්නේ. මේ සීය නැතුව කියලා කොහේ හරි වාහනයක් පල්ලෙන්නේ මම මේ විදිහට ගියොත් එහෙම මේ හාමුදුරුව නම් කියන්නේ මම පිළිපදින්න හොඳ නැහැ. ඈ මේ හාමුදුරුව පුදුම යකෙක් නේ මාව මරන්න මේ හදන්නේ. නෑ නෑ එතුම බොහෝම ගැඹුරින් කල්පනා කළා. උන්හා එතුම දන්නවා උන්වහන්සේ යංගෙසි අර්ථ ධර්මයක් මුල් කරගෙන මේ කියන කතාව මේකේ මොකක් හරි ගැඹුරක් තියෙනවා කියලා. නිහඬ වුණා. නිහඬව ගිහිල්ලා හේම පළක් බැඳගෙන භාවනාත්මකව මේක සෙව්වා. සොයපු නිසා කාලයක් ගිහිල්ලා මට ඇවිල්ලා වදිනවා, අනේ ස්වාමීනි දැන් මම බයික් එකේ යන්නේ සීය නැතුව ගියා. ඉතින් මොකද්ද මේකේ අර්ථය? සාමාන්‍ය ලෝකයට ඒක තේරෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ මම බයික් එකේ යන්නේ සීය නැතුව ස්වාමීනි? ඒක හරි සුන්දරයි. ඉතින් මට ඔබ වහන්සේට දෙන්න පූජ කරන්න මොකුවත්ම නැහැ කිව්වා. මේ මගේ වන්දනාව ඔබ වහන්සේ පිළිගන්නාසේක්වා කියලා. අනේ අර මනුස්සය මේ නගරේ මේ දණ්ඩ නමස්කාරයෙන් දිගා වෙලා මට වැන්දා. ඉතින් බොහොම ආදරයෙන් දෙන දෙයක් නිසා ඒක මම බාර ගන්න ඕනේ වෙලාවේ. ඒ මනුස්සයා දිගෑරින්නේ අර කෙළ පොඩේ පයට පෑගිච්ච එකේ තමයි. නමුත් ඒ මනුස්සයාගේ තියෙන ඉහළම පූජාවනේ ආ දැන් මේ කරන්නේ. ඒ නිසා ඉතින් මම බාර ගන්න සිද්ධ වෙනවා. ඒක නැත්තම් ඒක ප්‍රතික්ෂේප කරොත් එහෙම ඒක එයාට කරන ගෞරවයක් නෙමෙයි. ඒ නිසා ඒ පුජ්‍යලයට කරන ගෞරවයක් හැටියට මම ඒක එයාගේ උපරිමය නිසා ඒක බාරගත්තා ඒ විදිහට. මොකද්ද? කෙනෙක් හිතනවා මරන්න කිව්ව වචනයක් කියලා. තව කෙනෙක් හිතනවා මාව උපද්දවන්න, ධර්මයෙන් උපද්දවන්න දීපු අනුශාසනයක් කියලා. එතම හොඳට මේ සති භාවනාව පුරුදු කරපු කෙනෙක්. අන්න එහෙමයි අවසාන තත්ත්වයන් පවා ජයග්‍රහණය කරන්න පෙනවත් නැහැ. ඒ නිසා තදනින්ද ජීවමාන කරගන්න, මරණය ජීවමාන කරගන්න එවිට ඔබ ධර්මයේ පිළිපන්න කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයේ පිළිපැද්ද කෙනෙක් බවට පත් වෙනවා. මොකද තදනින්ද ජීවමාන කළා, මරණේ ජීවමාන කළා. ඔබ යන්න ඕන කෙනෙක් ඉස්සරහට මැරිච්ච කෙනෙක් හැටියට ඒ මිනිස්සු පැනලා දුවයි. ඒ තරම් බයයි. ඇයි? ඇයි මරිච්ච මනුස්සය ආයි මරන්නේ? තේරුණා නේද? මරිච්ච මනුස්සය ආයි මරන්නේ? මොකද්ද මේ කතා කරන ගැඹුරු කාරණේ පින්වත්නි? මේ ගැඹුරු කාරණේ තමයි අපේ මේ ආධ්‍යාත්මයේ මේ ලෝකයට දක්වන ප්‍රතිචාර. මේක හොඳට විමසගෙන යන්න. ඔබට එක තැනකදී මොලේ පෑදේ. හොඳට විමසගෙන යන්න. ලෝක සම්මතයට අනුව ගත්තාම මේක විකෘතියක්. මොකද සම්මතයට ගැළපෙන්නේ නැහැ නේ. ඒකොට සම්මතයට ගැළපෙන්නේ නැත්නම් සම්මතයේ ඉන්න අයට මේක විකෘතියක්. හැබැයි ලෝකෝත්තරව ඉන්න අය ඉන්නකොට සම්මතයේ අය විකෘතියක්. තේරුණා නේද? දැන් මේ සම්මතයේ ඉන්න ලෞකික ලෝකයේ ඉන්න භික්ෂුන් වහන්සේලාට ගිහියන්ට එහෙම ආදී අයට මහව විකෘතියක්. මට ඒගොල්ලෝ විකෘතියක්. ඒක තමයි හැටි. දැන් බල්ලෝ හිතන්නේ අයියෝ මම උසට උසේ කකු දෙකකින් යන්නේ වැඩන්නේ අරුන්ගේ ආත්මය කියලා. ඌ හිතනවා බලු ආත්මය තමයි ඌට ශ්‍රේෂ්ඨ කියලා. අපි හිතනවා ඌ ඇවිද ඇවිද ඔහෙ ඉන්නවා ඔය බල්ලා මේ 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 කියලා. නිගමත් අහල බලන් දෙක මාරු කරගමුද කියලා. ඌ ගියේ බෑ කියලා. ඒ නිසා ඒ තම තමන් ලෝකේ ඉන්න එක ඒ ඒ කෙනාට හරි ප්‍රකෘතිය. ඊට වඩා වෙනස් ස්වરૂපයක් සම විටම විකෘතියක් බවට පත් වෙනවා. ඒක තමයි මිනිසාගේ තියෙන මේ මේ සත්වයාගේ තියෙන දුර්වලතාව. ඒ නිසා අපි කෙනෙකුට එහෙම දොස් කිව්වයි කියලා විකෘතියක් කිව්වයි කියලා බය වෙන්න හොඳ නැහැ. ඒක තමයි එයා තුල එයා දකින ස්වභාවය. එහෙම නැත්තම් අනිත් කෙනාට විකෘතියක් කියලා චෝදනා කරනකොට හිමින් සැරේ කරඩ කිට්ටු කරලා අහන්න ඕන ඔබ ඉන්නේ ප්‍රകൃතියෙන්ද කියලා. ඊට පස්සේ කියයි තහ නෑ මමත් තාම නෑ තහ නෑ කියලා. එතකොට අරයට මගපල නෑ 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 කියලා කෑ ගැහුවොත් කරඩ කරලා අහන්න ඕන නුඹට මගපල තියනවාද? මටත් නෑ තාම. එන මනුස්සය රට පියාගෙන තමයි මගපල ධර්මය හොයා ගන්නවා අනුන්ගේ මේ 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 ඇදපුද ගිය ගියා ඉන්නේ නැතුව. තමන්ට දෙයක් විවේචනය කරන්න හැකියාව තියෙන්නේ තමන් හරියට යමක් දැක්කොත් විතරයි, අවබෝධයකට පත් වුණොත් විතරයි. මම විවේචනය කරේ නෑ පින්නතුනි, මට අවබෝධය නැති තැන මම විවේචනය කරේ නෑ. මම එක්තරා ගිහි පින්නතෙක් බණ අහන්න ගිහිල්ලා මම එතුමට කිව්වෙත් ඒක. මම ඔබතුමා වැරදි කියලා දන්නවා, ඒත් මම අද වැරදි කියන්නේ කිව්වා. එතකොට එතුමා ඇහුවා ඇයි ඒ කියලා. මට ඔබතුමා පෙරලා ඇහුවොත් හරිදී මොකද්ද කියන්නේ කියලා. මේට අවුරුදු 20කට කලින් ඈ, 20කට කලින් මේ අවබෝධය පහළ වෙන්න, හැබැයි ආසන්න කාලයේදී පහළ වෙන්න කලින්. ඒ නිසා මම හරිදී දැනගත්තාම මම ඇවිල්ලා කියන්නම් ඔබ වැරදි කියලා. ඔබේ මූණ ඉස්සරහට ඇවිල්ලා ඔබට ඇඟිල්ල දිගු කරලා මම කියන්නම් කියලා මම ප්‍රකාශ කරලා ආවා. හැබැයි ඊට නොබෝ කාලෙකින් මාස කීපයක් ගත වෙන මොහොතේදී මම ඇත්තටම හරිදී ප්‍රත්‍යක්ෂ කරගත්තා. මට එතකොට අර කාරණේ මතක් වුණා. කාරණේ මතක් වුණාම ඇත්තටම මේ මිනිස්සයා හොයාගෙන ගිහිල්ලා මගේ මිනිස්සට අර විදියටම කිව්වා. ඉස්සරහට ගියා, හරියට ඇස් දෙක දිහා බැලුවා, ඇඟිල්ල මෙහෙම දිගු කළා. මම කියනවා අද ඔබ වැරදි කියලා. දැන් එතකොට මේ මනුස්සයට මතකයි මීට කලින් මම කිව්ව මට ආද ඔබ වැරදි කියන්න බෑ කියලා. මේ කාලෙකට පස්සේ ඇවිල්ලා කියනවා මේ වැරදි කියලා. හැබැයි මනුස්සේ ඇවිල්ලාම ලෑස්ති වුණේ ඒක තේරුම් ගන්න. පිරිස ඇවිල්ලා සාකච්ඡා කරලා තර්ක වාද විවාද කරලා තමයි තීරණය කළේ. තීරණයට ආවේ තීරණය කළා නෙවෙයි, තීරණයට එන්න එන්න බැරුව ඉන්න බැරි වුණා. ඒකයි. හැබැයි මනුස්ස ජීවිතේ පුදුමාකාර දුක් විඳ විඳ ධර්මයේ හොයපු කෙනෙක්. තේරුණානේ? ධර්මයේ හොයපු කෙනෙක්. ඒකයි. ඒකනේ පස්වග මහණුන් ළඟට යන්නෙත් ඒකනේ වෙනවත් නේ. පස්වග මහණුන් ළඟට යන්නෙත් ඒකයි. ධර්මයේ හොයපු කෙනෙක් අප්‍රමාණ. අප්‍රමාදීව ධර්මයේ හොයපු කෙනෙක්. ඒ ඇත්තත් අප්‍රමාදීව ධර්මයේ හොයන ධර්මයේ උපදින මේ හදවත. ඒකත් ගැඹුරේ සිතවිලි අතර නෙමෙයි, අර චේතනා කියන ස්වභාවය තුළ. චේතනාව කියන්නේ මොකක්ද? චේතනාව තමයි පදනම කියන වචනේ ගත්තොත් හරි අඩිතාලම. අඩිතාලම. චේතනාව දැන් ඔබ ජීවත් වෙන මොකද චේතනාව? බරස්සාවක් කරන මොකද්ද චේතනාව? ඔබ විවාහයක් කරන මොකද්ද චේතනාව? ඔබ බණ අහන මොකද්ද චේතනාව? හ්ම්? ඔබ මොනවහරි කතා කරනවා. මොකද්ද චේතනාව? දැන් මාව හම්බෙන්න කතා කරන්න එන මිනිස්සු ඉන්නවනේ. ඉතින් වෙනවත් විවිධ චේතනාවල් තියෙනවා මේ මිනිස්සුන්ගේ. සමහර අය ඒගොල්ලන්ට ධර්ම අවබෝධය කරගන්න චේතනාව දෙනවා. සමහර අයට අගුණ දුර්වලකම් හොයාගැනීමේ චේතනාව දෙනවා. සමහර අය කීයකරි ඉල්ලගැනීමේ චේතනාව දෙනවා. සමහර අය කීයකරි හැමදෙරට දීමේ චේතනාව දෙනවා. විවිධ චේතනා අරමුණු ඇතුව මේ මිනිස්සු ඇවිල්ලා කතා බහ කරනවා. මේ දැන් ඔබට ඒ අත්දැකීම ඇතිනේ. ඔබ ළඟට විවිධ චේතනා පදනම් වෙච්ච උදවිය ඉන්න. ඔබට සංග්‍රහ කරන අයගේ දිහා බැලුවොත් විවිධ චේතනාවන් තියෙනවා. ඔබට සතුරුකම් කරන බණින අයගෙත් තියෙන චේතනාව. දැන් මම දන්න එක හාමුදුරු කෙනෙක් හිටියා, මට සෑහෙන නපුරු විදියට බණිනවා. ඇඟිල්ල දික්වල බණින්නේ ඔබ සමහරවිට කුණුහරු වලට බණිනවා. ඒ වුණාට මට උන්වහන්සේ ගැන කවදාවත් හිත ඇතුලින් තරහක් එනවද කියලා මම බැලුවා. මෙහෙම කළා මට කේන්ති යනවද මේ කාගෙල පුදුමයි කියන්නේ. මට කේන්ති ගිහිල්ලා නැහැනේ, කේන්ති ඇවිල්ලා නැහැනේ, එච්චර හරව බැන්නත්. ඒ මොකද මට උන්වහන්සේගේ චේතනාව අහුණා. මේ තියෙන්නේ පිය කෙනෙක්ගේ සෙනෙහස, මේ තියෙන්නේ පිය කෙනෙක්ගේ ආදරය. තේරෙනවා නේද? ඒගෙනගේ ආදරය. ඒ නිසා කවදාවත් මට තරහ ගිහිල්ලා නැහැ. මහ පිරිස මැද ලැජ්ජ කරලා තියෙන බැනරල තියෙනවා. ධර්මාතනෙන් ඇදලා එළවල තියෙන. නමුත් මට තරහ ගිහිල්ලා නැහැ. හැබැයි සමහර අය හොඳින් කතා කරාම මට කේන්ති යනවා. මොකද ඒ අර චේතනා වුණොත් එහෙම නේද? මේ මනුස්සයා මේ හොඳට මේ චාටු ගාලා මේ බටර් ගෑවට මෙයාගේ චේතනාව හරි නැහැ කියලා වුණොත් ඔන්න ඉවරයි. ඒකට චේතනාව හඳුනා ගන්නවා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. ඉතින් ඔබටත් එහෙම චේතනාව අහුවෙන්න ඕන. මේ ආනන්ද හාමුදුරුවෝ ඇත්තන්ට හයියෙන් කෑ ගහලා බණ කිව්වයි කියලා බලන්න මට පොල් කඩාගන්නේ ආදායමක් ගන්න. එතකොට මේ බොහොම වේගයෙන් හරි ඔබට මේ ධර්මයේ දේශනා කරනු ලබන්නේ ඔබගේම යහපත උදෙසා, සුභ සිද්ධිය උදෙසා කියලා ඔබට ඒක තේරෙනවා නම් ඔබ කවදාවත් ඒක පිටුපාලේ යන්නේ නැහැ. ඔබේ චේතනාව හොයාගන්න ඕන. සිතුවිල්ල හොයාගන්න ඕන. මව්පියන්ගේ වේවා, යාළුවන්ගේ වේවා, හොඳට කතා කළා, නරකට කතා කළා. හරි. එතකොට සසර නිවන් දකින්න. නිවන් දකින්නත් හොයාගන්න ඕන චේතනා. මොන චේතනා කර්මයේද මම අහුවෙලා ඉන්නේ? දැන් ලෝකේ අයගේ චේතනාව නේ බැලුවේ. හරි. දැන් බලන්න මොකද? තමන්ගේ චේතනාව. දැන් පින්නතුනේ ඔය චේතනාව බිඳ දාපු අය තමයි පළවෙනි සෝවාන මාර්ගස්ත පරස්ත කියන තත්ත්වයට එනකොට මෙයා චේතනාව බිඳ දාන. එයා චේතනාව බිඳ දාන. නැත්තම් මහා චේතනා කර්මයක් බරක් අරගෙන ඇවිල්ලා ඉන්නේ. ඒ බර හරියට කරත්තයක් අදිනවා වගේ කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. බුදුහාමුදුරු දේශනා කරා නිසා නෙමෙයි, ඇත්තටම මම කියන එක එක කරත්තයක් හා සමාන බරක්. මගේ ජීවිතේ මහා ලොකු උළු ගෙඩියේ ඇඟටයි විශාල බරක් තිබුණා පින්නතුනේ මේ ධර්මය සාක්ෂාත් කරගන්න කලින්. නමුත් මේ ධර්මය පහළ වුණාට පස්සේ පින්නතුනේ මේ බර පැත්තකට ගියා. ඒ බර පැත්තකට ගිහිල්ලා ඡායාවනපායිනී කියන ගුණය ඇත්තටම දැනෙනවා. මේ හිවණැල්ල පස්සෙන් එනවා වගේ කියන්නේ ඒකේ අදහස් කරන්නේ මොකක්වත් නැහැ කියන එකනේ. හිවණැල්ලේ මොකෝ අංශු මාත්‍රයක්වත් බරක් හොයන්නේ. ඒක තමයි මේ නිර්වචනය කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේ පා වෙලා යනවා වගේ කිසි ප්‍රශ්නයක් ආධ්‍යාත්මයේ බරක් උස්සගෙන යන්නේ නැහැ. නමුත් පුදුම ලෝකයේදී පුදුම මමෙක් උස්සගෙන යනවා. පුදුන් ලෝකයේ ඉද්දී මන් දන්නේ ඔය ඇත්තන්ටත් දන්නව කවුරුත් දන්නව අපිටත් ඒ ලෝකයේ තිබුණා ඒ හැමෝම දන්නව ඒ කාලයේදී අපි කරපු කියපු මෝඩ වැඩ මෝඩ සිතුවිලි මමෙක් හැඩයට කටයුතු කරනකොට හරි බර ලෝකයට පුරසාරම තමයි ගොඩක් තිබුණේ මමත් ඒ ජීවත් වෙද්දී තිබුණේ පුරසාරම තේරුණා නේද අපි ඇන්දේ බැලන්දේ ලෝකෙන් ප්‍රතිචාරයක් ගන්න අපි අතට මොනවා හරි ඔරලෝසුවක් බැන්දත් කරට මාලයක් දැම්මත් කොණ්ඩේ කැපුවත් කලිසමක් ෂර්ට් එකක් හැන්දත් ඒක ලෝකයේ ආකර්ෂණය කොයි විදිහටද එන්නේ කියලා බලබලා තමයි එන්නේ කියලා. ඒ දවස්වල මම ලස්සනට නළුවා වගේ හොඳට ඇඳලා ඉතින් බයිසිකලෙම පැදගෙන යනවා. එනකොට හොඳට මේ හැමෝම හිනා වෙවි, කට්ටිය හිනා වෙවි, මගේ දිහා මේ ආක බලා ගන්න එක එක මොකුළු දාන. ඉතින් මහතේ අර සන්තෝෂෙන් යනවා මං හිතන අද ලස්සනට හොඳට ඇඳලා ඉතින් එකයි කට්ටිය නිකන් හිනා වෙන්නේ කියලා. ඉතින් ඒක තැනකට ගියාම අංකල් කෙනෙක් මෙහෙම මෙහෙම කරනවා. මං ආව ඇයි කියලා. මොකද කියලා. ඊට පස්සේ එහෙනම් කියලා ship එක ship එක වාගන්න කියලා. ඉතින් ඒ නිසා මේ ඊට පස්සේ තමයි දන්නේ මේ ඉනාවිවි කී ඇයි කියලා මෙච්චර දාලා. ඈ මෙච්චර දාලා. ඉතින් ඒක නිසා අපි පිළිබඳ අවධානයක් මොනවා හරි දෙයක් මේ දෙයක් එහෙම දිනා ගන්න ඒ කටයුතු කළාට ඒවා තුල තිබිච්ච පුස් ගතිය හිස් ගතිය ආටෝපේම තමයි තිබුණේ. ඒ කියන්නේ තමන්ගේ ඇතුළාන්තේ කවදාවත් අපි එළියට පෙන්වන්නේ නැහැ. ඊට වඩා ආත්පස වෙනස් දෙයක් තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. දුකෙන් හිටියත් අපි කොහොමද සතුටෙන් ඉන්නා වගේ පෙන්වන්න උත්සාහ කරනවා. දුප්පත් හිටියත් පෝසත් වගේ පෙන්වන්න උත්සාහ කරනවා. නැත්නම් ඒ රෝල් ගොට් ඒවා ඔච්චර විකිනෙන්නේ නැහැනේ. අත්තරම් වගේ එකක් දාගන්න ආස නිසානේ රෝල් ගොට් එකක් දාගෙන යනවා. ඉමිටේෂන් එකක් දාගෙන යනවා. බාල ෂර්ට් එකක් අරගෙන හරි වෙන්න පුළුවන් සමහර උදවිය හොඳ බැජ් එකක් දාගන්න එක. ඈ මේ නිකම් ෆෝන් එකක් අරගෙන අර Apple කැමරාව විදිහ අර මේ ප්ලාස්ටික් කෑල්ලක් අරගෙන අලු ගන්නේ. මේ ඒ හැම දෙයකින්ම මිනිස්සු පොඩි දේවල් කරලා ඒවයින් තමයි ලොකු වෙන්නේ. තමන් හිස්. ඒ නිසා ඔය ගොඩාක් පොස් ලෝකේ පුස්. එතකොට මට තේරුණා මම මේ ලෝකෙට පේන ජීවත් වෙන්නේ කියලා ඒ කාලේ. මේ තරුණ කාලෙම හිතුවා හැමින් සැරේ. මම මේ ජීවත් වෙන්නේ කාට පේන්නද? ලෝකෙට පේන්නද? ඔබත් බලන්න. ඔබත් එහෙම නේද? ලෝකෙට පේන ජීවත් වෙන. නෑ, ඔබ ජීවත් වෙන ඔබට පේන්න. ඔබ ජීවත් වෙන ඔබට පේන්න. ඔබව ලස්සනට පේන්න ඕන ඔබටමයි. ඔබව ලස්සනට පේන්න ඕන ලෝකෙ කාටවත් නෙමෙයි. ඔබව ලස්සනට පේන්න ඕන ඔබටමයි. ඔබට ඔබ ලස්සනට පේනවද? ඔබව තුලින්ම ප්‍රශංසාවට ලක් වෙනවද? ඔබව ඔබ තුලින්ම ප්‍රශංසාවට ලක් වෙනවද? එහෙම නැත්නම් නින්දාවට ලක් වෙනවද? ඔබව ඔබට පෙනෙන්නේ කෙසේද? කොහොමද ඔබට ඔබව පෙනෙන්නේ? දුක් ගොඩක් හැටියට පේනවනම්, ගිනි ගොඩක් හැටියට පේනවනම්, ප්‍රශ්න ගොඩක් හැටියට පේනවනම්, ඔළුව විකාර වෙච්ච තැනක් හැටියට පේනවනම් මොකද කරන්න ඕනේ? කල්‍යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණයේ යොනසෝ මනසිකාර්ය ධම්මානුධම්ම ප්‍රතිපatti කියන මෙන්න මේ හතර පුරා ගන්න. මනසක් ලේසියෙන් ගොඩ නැගින්නේ එය බොහෝම කරුණු කාරණා සාධක පෙන්වුවට පස්සේ තමයි අවබෝධයෙන්ම ගොඩ නැගින්නේ. අපේ බාහිර මොලේ එක එක දේවල් වලට රැවටුණාට අපේ ගැඹුරු ආධ්‍යාත්මය ඒ රැවටිච්ච දේවල් අත්හරින්නේ හේතු සාධක ඇතුව විද්‍යාව උපද්දවල පෙන්නනකම් අයින් වෙලා යන්නේ. අපේ ගැඹුරු ආධ්‍යාත්මයට 100%ක් පවිත්‍රව පිරිසුදුව පැහැදිලිව සාධක ඇතුව විද්‍යාව පෙන්වන්න ඕන. තේරුණානේ? එහෙම විද්‍යාව පෙන්වන්නේ නැත්නම් ඒ ආධ්‍යාත්මේ බාර ගන්න. ඒ නිසා මිනිස්සයා මෝඩයි. බලනකොට මනස ඊට වඩා ඥානවන්තයි. එයා ලේසියෙන් දෙයක් අත්හරින්නේ නැහැ. ඇලෙන එක නම් කරනවා. මොකුත් ඕනේ විද්‍යාව ඕනත් නැහැ, මොකක්වත් ඕනේ. ඇලෙන එක දිගටම කරගෙන යනවා. නෙවැරදි කරන්න තමයි හරි අමාරු. ලෝකෙත් එහෙම නෙනේ. ලෝකේ වැරද්දට යොමු කරන්න හරි ලේසි. දැන් බාරකක් දැම්මම බාරක ළඟට ඔක්කොම එකතු වෙලා බෝලින් ගහලා අරක්කු ටික අරන් යනවා. හැබැයි එතන පන්තලක් දැම්මම ඒ වගේ බෝලින් ගහලා මිනිස්සු ධර්මය අරන් යනවාද? එහෙම ධර්මය අරන් යන්නේ නැහැ. එහෙම ධර්මය අරන් යන්නේ නැහැ. එහෙම ධර්මය අරයි යන්නේ. මනසත් ඒ වගේ පිරුණාත් නේ. මනස අධර්මයක දේ තුල ඇලෙන්න බොහොම ඉක්මනින් ඒක කාන්දන් ශක්තියක් වගේ වැඩ කළාට මතු පිට මොකද මතු පිට දකින්නේ? මේ අල්ප බුද්ධියනේ. අල්ප බුද්ධිය මතු පිට දකින්නේ. මතු පිට රසය විතරයි දකින්නේ අල්ප බුද්ධිය. සම්මතේ විතරයි දකින්නේ. මේ සම්මතේ රජවරුනි ඔක්කොම සම්මතේ ලබා දුන්න අභියෝගයක් පස්සේ තමයි දුවගෙන යන්නේ. සම්මතේ හොඳයි කියන අභියෝගයක් පස්සේ තමයි දුවගෙන යන්නේ. සමහරලාට මිනිස්සෙගේ ජීවිතේ ඒ මිනිස්සයට අමතකයි. සම්මතේ ලබා දුන්න අභියෝගයක් පස්සේ දුවනවා. මොනවද සම්මතේ අභියෝගය? අපේ මිනිස්සු කන්න වේල හොයාගන්න බොහෝම දුක් විඳිනවා, රස්සා ගන්නවා. ඩුබායි වලට ගියාම නැත්තම් ඒ වගේ ඔය තියෙන රටවල් වලට ගියාම මේ මිනිස්සු දෑවැද්දර දෙනවා රත්තරන්ෙන් හදපු කොමඩ්. එහෙම තියෙනවා නේ. කාර්ගේ පේන්ට් එක තනි රත්තරණින් ආලේප කරනවා. තනි රත්තරණින් ආලේප කරනවා. දත් තනි රත්තරන් වලින් දානවා. සපත්තු රත්තරන් වලින් හදනවා. පාපිසි රත්තරන් වලින් හදනවා. පුටු රත්තරන් වලින් හදනවා. කරගන්න දෙයක් නැතුව ඒ කරලත් සල්ලි තව තියෙනවා. ඊට පස්සේ ගෙදරට එන කැට පොළොවට අල්ලන කැට රත්තරන් වලින් අල්ලනවා. ඒත් තව තියෙනවා. ඉවර කරගන්න විදියක් නැහැ. තේරුණාද? ඉතින් අපි මේ පොඩි දේවල් වලට හරි සන්තෝෂයක් ලබනවා. අපි හිතමු මේම හිතමු අපේ තෘෂ්ණාවේ තියෙන මනස මේක ඉවර කරන්න ඕන. මොනවා හරි ලෝක විනාශයක් වෙලා එහෙමයි නෝනායි මහත්තයා දෙන්න විතරක් ඉතුරු වුණා. මතක් හිතන්න ඕන, උපකල්පනය කරලා බලන්න ඕන. මනසට මොන වගේ දෙයක් දැනෙද කියලා මුළු ලෝකෙම ඉන්න මිනිස් ජනගහනේ නැති වෙලා ගිහිල්ලා මේ නෝනාගේ මහත්තයෙකුයි දෙන්නෙක් ඉතුරු වුණා එච්චරයි. දැන් රත්තරන් ඕන තරම් තියෙනවා, සල්ලි ඕන තරම් තියෙනවා, මුතු මැණික් දියමන්ති ඕන තරම් තියෙනවා. දැන් මිනිස්සු කවුරුවක්වත් නැහැ ලෝක බැංකුවට නැගිලා ගිහිල්ලා නේද ඒකට ගිහිල්ලා, එහෙම නැත්නම් මහ බැංකුවට ගිහිල්ලා දීපු ටික ඇරලා ඔක්කොම ටික අරන් යන්න පුළුවන් ගෝණි වල දාලා. ඉතින් කවුරුත් නැහැ, නඩු කියන්න කෙනෙකුත් නැහැ, බලන්න කෙනෙකුත් නැහැ, විගණන කරන්න කවුරුත් නැහැ, මුකුත් නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ රත්තරන් තැන්පත් වල ගිහිල්ලා ගබඩාවට ගිහිල්ලා රත්තරන් ටික කරත්තක පටවගෙන එන්න පුළුවන්. මනුෂ්‍යයා සෑහීමටපත් වේද, පූර්ණත්වයටපත් වේද, තරගේ ඉවර වේද, මොන වගේ? මං හිතන්නේ එවැනි අවස්ථාවක මනුෂ්‍යයාට කිසිම වෙලාවක මම හිතන විදිහට ආසාවක් ඇති වෙන එකක් නෑ. අර කිසි දෙයකට මොකද මේක ගෙනියන්න තව එක්කෙනෙක් ලෝකෙ ඉතුරු වෙලා නෑ. තව එක්කෙනෙක් හිටියොත් තමයි යත් එක්ක තරඟ වදින්නේ. දැන් මේ දෙන්නත් රණ්ඩු වෙන එකක් නෑ. ඇයි මුදාලා කියලා වෙන එකෙක් නෑ මට. අපි දෙන්න විතරයි වෙන එකෙක් හොයාගන්න ලෝකේ නෑ. ඉතින් ඒ නිසා රණ්ඩු වෙන්න බෑ. මොනම හේතුවක් කිව්වොත් රණ්ඩු වෙන්නේ නෑ. මොකද දෙන්නට දෙන්න විතරයි. ඒක වෙනතුනේ අනිත් පැත්තෙන් දැක්ක මේ විදියට. හැබැයි Tamanට ඒක ඒ විදිය දෙයක් අත්දකින්න නැති වුණාට අනිත් පැත්තෙන් ඒක අනිත් පැත්තට අත්දකින්න ලැබෙනවා. මොකද්ද? මුළු ලෝකෙම ඉද්දි Taman සසරෙන් නික්මලා යනවා. ඒක අත්දකින්න හම්බ වෙනවද? අර අත්දැකීම හම්බුනේ නැති වුණත් මේ අත්දැකීම හම්බ වෙනවා. මුළු ලෝකෙම ඉද්දි Taman සසරෙන් අන්න නික්මලා යනවා. පුත්තාමත්ති ධනම්මත්ති ඉති භාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං වය ධම්මා සංකාර. ඉවරයි. මට ධනේ තියෙනවා කියලා හිතුවා, මට දරුවෝ ඉන්නවා කියලා හිතුවා, බලේ නිලයේ තානාන්තර තියෙනවා කියලා හිතුවා. දැන් මොකවත් නැහැ. අත්තාහි අත්තනෝ නත්ති මගේ හුස්මවත් මට පිට උන්නේ නැහැ. වඩාම වැදගත් පින්වතුනි මානසික සහනය, වඩාම වැදගත් නිර්වාණය, වඩාම වැදගත් ධර්මය. මේ ලෝකෙ හැම දෙයකටම වඩා ඉස්සරහින් දහම තියෙන්න ඕන. තේරුණා නේද? දහම තියෙන්න ඕන. දහම තිබුණාම යා චේතනාව මුල් කරගෙන ලස්සන ජීවත් වෙයි. චේතනා පාරිශුද්ධත්වයේ ඉන්නකෝ. ඒ නිසා මගේ සීලය තමයි පින්නතුනේ චේතනා පාරිශුද්ධත්වය. මට ඒක වෘතවල නම් ඉන්න බෑ. මගෙන් කාටවත් කරදරයක් හිරිහෙරයක් නැත්තම් එච්චරයි. වෘත වශයෙන් දැම්මොත් එහෙම ඉතින් හාමුදුරුවන් වහන්සේ කෙනෙකුට මොකක් කරන්න බෑ. අඩුම තරමේ මේ හිටගෙන මුත්‍රා කරන්නවත් බෑ. අර සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නෝ එයාපෝට් එකට ගියත් සමහරට මේ බාඩි වෙලා මුත්‍රා කරා. මං අහුව මොකද කියලා. තියෙනවනේ හොඳ නැහැ කියලා හිටගෙන මුත්‍රා කරන්න හොඳ නැහැ. ඒක වාඩි වෙලා කරන්න ඕන කියනවා. ඉතින් මං කෝ වාඩි වෙලා කරාම මේකේ අර ප්‍රමිතිය නැහනේ, අර කප් එක නැහනේ. ඒකට බිම යන්නේ, ටයිල් එක දිගේ යන්නේ. අර හොදන එක දැක්කොත් ඇවිල්ලා ගහලා ආම්දෙන් කොන්ද කඩනවා. මොකද ඒකට අර මේකක් හයි කරලා තියෙනුනේ. එකට වැතිරිමියා යන්න අර බිම කළා. ඕදනේ කාට අහුණා නැගේ ඉවරයි. මෙච්චර හොඳට කප් එකක් හයි කරලා තියෙද්දි මේ යකා බිම දාලා ගියා. ඉතින් ඒ නිසා මේ සමහර තැන්වලදී ගැලපෙන්නේ. ඒ වගේම අපි තව හාමුදුරු කෙනෙක්ට හරියට මොනවා නැතත් හරියට වෙලාවට දාන වලදන 12ට කලින් ගුවන් යානයේ යද්දී දමදී උඹ එක සද්දියයි දැනගන්න එපේ මුන් හරියට හාමුදුරුන්ට ලට්ට දාන පිළිගන්න ඈ මගේ මොකක් හරි කරලා හාමුදුරන්ට ගෙනල්ලා දුන්නද කොහෙද ඊට පස්සේ හාමුදුරුවෝ එක සද්දයක් දාලා මොකද හාමුදුරන්ගේ වෙලාව මේ කෙලින්ම ලංකාවේ වෙලාව තියාගෙන තියෙන්නේ ලංකාවේ රලෝසු බැලුවා හරියන්නේ 12යි වෙලාව හරික දානෙම කලින් කොතනද තියෙන්නේ ප්‍රඥාවෙන් දොර වෘත දේවල් උනා ඔය මිනිස්සු අපි දකිනෝ දුම්රිය පොලේ වගේම නගර මැද්දේ එයාපෝට් එකේ අර නල්ල බිම තියලා වඳින කට්ටියක් තින්නේ ඒත් ඒ අර හාමුදුරුවන්ගේ පිස්සුවම තියෙන කට්ටිය තමයි ඒත් ඒ පිස්සුවමයි තියෙන්නේ මොනවද ඒ තමයි යම් යම් දේවල් වලින් අන්ධභාවයටපත් වුණා අන්ධභාවයටපත් වුණා තියෙන සංකල්ප ලෝකේ ඒ සංකල්ප ලෝකේ හැබැයි ඇතේරෙනවා යම් යම් අවස්ථාවන්වලදී දෙක හාමුදුරු කෙනෙක් මේ හැමදාම බුදුන් වැඳ ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මේ ආත්මෙ මෙරිලා ඊළඟ ආත්මෙ ඉන්දියාවේ උපදින්න කියලා. ඒ තමයි සංකල්ප ලෝකේ. ඉතින් උන්වහන්සේ ඔහොම ඔහොම ඉඳලා අවසානයේ උන්වහන්සේට ලැබුණා දඹදිව වන්දනාවේ ගිහිල්ලා ඉන්න. එදා ඉඳලා මල්පහම් පූජා කරනවා ආයිනම් ඉන්දියාවේ උපදින්න එපා. නැවතනම් ඉන්දියාවේ නම් උපදින්න එපා. හාවෝ ඒක නම් එපා. මේ මේකම හොඳයි ලංකාවම හොඳයි උපදින්නේ කියලා දැන් මල් පූජා කරනවා. ඇයි අර විහාරයේ තියෙන චිත්‍ර දිහා බලලා උන්වහන්සේ කියනවා මං හිතුවේ අර විහාරේ ඉන්නෝ වගේ ලස්සන සළු දාපු මේ කට්ටිය තමයි ඒ ඇත්තේ කියලා. බලනකොට මේ රේල් පාර දිගේ ගතගෙන මිනිස්සු තමයි ඒ ඉන්නේ. ඈ පාර දිගේ ගතගෙන මිනිස්සු තමයි ඒ ඉන්නේ. හරි කැතයි. අනේ එහෙනම් උපදින්නපා මහා හැරිච්ච හැරිච්ච පැත්තේ මේ මේ තැබි පෑගෙන වගුවා කක්ක කරපුවා. ඔය දැන් හොඳයි ටිකක් මීට 80 ගණන් වල මේ ඊට එහා ඊටත් වඩා හරි අපිරිසුදුයි. දැන් ටිකක් හොඳයි රට හදාගෙන ඉස්සර ඊටාම නරකයි මිනිස්සු හරියට කැත කරන පාරේ. ඒක ආගමක් වගේ. මේ කැලේ ඉන්න මිනිස්සයා පාරට ඇවිල්ලා කැත කරලා යනවා. මේ මොනවද ඒකත් වෘතයක් ඒක අර සුද්ධ පන්නන්න කරපු මහත්මා ගාන්ධිතුමාගේ වැඩක් සුද්ධනේ නිදහස් සටන සුද්ධ ගන්නේ පාරේ ගත කළා තමයි මේ පැන්නේ නිදහස් සටන අවියෙන් තොර බෙට්ටෙන් සටන උදර ගඳ ගහලම ඌ ගියා යන්නේ දිගටම රේල් පාරේ ගත කරම කොච්චර කතා කර මුණුත් එක්ක ඉන්න බෑ කියලා කියන්නේ. පින්නතුනේ මේ ලෝකයේ අවිද්‍යා පරමම්මලං අවිද්‍යාව තමයි එළවන්න හරිම අමාරු දේ. ඉතින් සක්කාය දිට්ඨිය පලා යනකම්ම විද්‍යාව පහල කරගන්න ඕන සම්මර්ෂණයම පහල කරගන්න ඕන. දම්මානු දම ප්‍රතිපත්ති වෙන්න ඕන නිර්වාණයේ තියෙන ගුණාංග ටික හඳුනගෙන ඒ ගුණාත්මක බව තමා තුළ ගොඩනගන්න ඕන. එතකොට අර මලමිනිය ගැන කතා කරේ ඇත්තටම මේ නිර්වාණ ගුණේ මේ මලමිනිය තියෙන නිසා. ඒකයි ඒක උදාහරණයක් අරගෙන අපි කතා කළේ පරිවර්තනය වෙන්න බලන්න කිව්වේ. ඒ වගේම තදනින්දි ඒක බාහිරින් විද්‍යානුකූලව බලලා භවංගගත වෙලා තියෙන්නේ මේකයි අරකයි මේක ඒ කතන්දර යන්න එපා. ඒ එහෙම ගියොත් එහෙම මේ ඒක භෞතිකවාදී ක්‍රමයකට බලන්නේ. ඒ බලන්නේ අර නිදාගත්ත මිනිහෙක් දිහා අවදීන් බලලා පරීක්ෂණයක් කරන විදියනේ. ඒක එකක්. ඒක එකක්. එතකොට හරිය තමයි එයා හුස් පාරගෙන පුජ්‍යලයක් හැටියට එයා භවංගගත වෙලා එහෙම ඉන්නවා. ඒක හරිය. නෑ අපිම නින්දට ගියාම දමයි දවසල මේ පරේක්ෂණයක් කරනවා වගේ හරි උනන්දුවෙන් පරේක්ෂණය කරා. මොකද මට දවසක් හාමුදුරු කෙනෙක් කිව්වා හරියට මේ මේ නිින්ද මේ නිර්වාණය තියෙන්නේ මෙහෙම නිින්ද මේ අවදියේ ඉඳලා නිින්දට මාරු වෙන අතර තියෙන්නේ කිව්වා. පුළුවන් නම් මේ සැලකිල්ලෙන් ඉඳලා අල්ල ගන්න කිව්වා. ඒ දවස්වල හාමුදුරුවෝ දෙන්න ලනු. ඒක ලනුවක් වුණාට ප්‍රඥාව උදා වෙනවා ඒකෙන්. තේරුණාද? ප්‍රඥාව උදා වෙන අපේ මෝඩකම් යන්න දුන්නේ. ඒ මං හැමදාම හොඳ සැලකිල්ලෙන් ඉන්නවා දැන් කොයි වෙලාවද නිින්දට මාරු වෙන්නේ කියලා. හැමදාම දන්නේ නැ නේද ගිහිල්ලා. දැන් ඔබත් උත්සාහ කරලා බලන්නකො. මේ නිින්දේ ඉඳලා මේ ටර්න් එක මාරු වෙන තැන ඒක අල්ල ගන්න හම්බෙන්නේ. තේරෙනනේ. එතකොට අපි හිතනවා මේ ඇස් පියවෙන්න ඕන කියලා නින්දට. ඔය රේදුරන් එහෙම දන්නවා, ඔය රේදුරු අනතුරු එහෙම සිද්ධ වෙච්ච ඒවයි දන්නවා. ඒකේ කැමරා දර්ශනවලදී එහෙම පේන්න තිබිච්ච අවස්ථා තියෙනවා. මිනිස්සයා මේම හොඳට ඇස් අරගෙන යන්නේ. ඇස් හොඳට ඇරිලා. මොකද්ද පියවෙලා තියෙන්නේ? ඇතුලේ. ඇතුලේ අර නිද්‍රාව කියන ඇස පියවිලා. පියලා මේ මැස් අරගෙන යනවා. කොහෙර ගිල්ල වැදිලා මේ වෙනවා. නමුත් එයා කියන ඇස් අරගෙන ඉඳලා තියෙන නමුත් ඇතුළතින් එඳ ගිහිල්ලා. ඇයි මරණේ තද නින්දෙහි නිර්වාණේ ගුණ තියෙනවා කියලා කියන්නේ? අර ප්‍රභේදන එකක්වත් නැතුව අපි වාසය කරනවා. බලන්න ඒ තද නින්ද්‍රාවට පත්වුණු පැය 4ක 5ක කාලය, ඒ කාලය තුල ඇත්තටම අපි තානාන්තර නැතුව, ගැහණු පිරිමි වෙන්නේ නැතුව, ප්‍රශ්න ලෝකයේ ඔළුවේ තියෙන ඒවා දාගන්නේ නැතුව, ඒ මොකක්වත් නැතුව ඇත්තටම අපි මේ නිදහසේ කාලයක් ගත වුණා කියලා අපිට තේරෙනවනේ. මම හිතන්නේ ඔය නිින්ද මේ මොලේට ලබා දෙන්නේ නැතුව මිනිස්සයා එක දිගට සතියක් වැඩ කරත්, හැකියාවක් ලැබිලා සතියක් වැඩ කරොත් මම හිතන්නේ ඔළුව මිනිස්සුන්ගේ පැලේ. මොකද මේ තරම් ධාරිතාවක් දරා ගන්න බැරුව අතන අර නිදහස් වීමෙන් අතන අර ලබන ඒ රිලැක්ස් එක ලබන්නේ නැතුව දිගටම වැඩ කරොත් මිනිස්සුගේ ඔළුව පැලේ. මොකද ඒ තරම් ප්‍රෙෂර් එකක් අර නිින්දෙති මිනිස්සයාව මේ සැහැල්ලුවටපත් කරනවා. ආයිතින් අවදි වෙනවා. අවදි වෙච්ච ගමන්ම මං කවුද? අද කවද්ද? මොනවද කරන්නේ? කොහෙද කරන්නේ? කියලා ඉවරලා ඉතින් බලන්න ඕන. ඉතින් මමත් එහෙමයි. කවදදලා කල්පනා කරලා බලනවා. අද ඉරිදා නේ? ඉතින් වැඩසටහනට එන්න ඕන කියලා හිතනවා නේ. වැඩසටහන අද පවත්වන්න ඕන කියලා හිතනවා, කල්පනා කරනවා. ඒ ඒ ඒ ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි පින්නතුනේ විවිධ ගැඹුරු සමාධීන් වලට ගියාට පස්සෙත් ආයි ආවහම ඒ සමාධීන් ගොඩ වෙලාවක් යනවා. මේ පියවි ලෝකයේ තුල තමන් කවුද කියලා අඳුනගන්න. වෙලාවක් යනවා. අපි නිර්වින්දනය සම්බන්ධයෙන් ඉතින් ඩොක්ටර්ස්ලාත් ඉන්න නිසා ඒත්තුත් දන්න ඇති මේ ඒ නිර්වින්දනයේ සහ ඒ අවධියේදී ඇති වෙන සංකූලතා ඒ වගේ ඒ ප්‍රභේදන ලක්ෂණ අඳුරනවා ඇති. එතකොට නෙවැරදි සිහියට ආව කියලා කෙනෙක් අඳුරගන්න එයාගේ නම අහලා නේද, වයස අහලා, සමහරලා ලිපිනේ අහලා, අම්ම තාත්තගේ නම අහලා ඔන්න තීරණය කරගන්නවා මෙයා දැන් ඔන්න අවධියට ඇවිල්ලා ඉන්නේ කියලා. එතකොට මේ කතා කරන විදිහට ස්වාමීන් වහන්සේ ඇත්තට වශයෙන්ම මේ එතකොට මේ බාහිර මලමිනියක් ඔක්ක ලක්ෂණ පෙන්නුම් කරලා හොයන හොයන්න ගියොත් එහෙම හොයන්න බෑ. දැන් ඔබට හොයාගන්න පුළුවන්ද මම තද නින්දක ඉන්නේ කියලා? පේනවද? මම තද නින්ද මගේ ළඟ මේ අවදියක් වෙලා තියෙන්නේ. එතකොට ඔබට පේනවද මම මලමිනියක් වගේ? නෑනේ නෑ. මේ මලමිනියක ලක්ෂණය සහ දර්ශනේ මේ මේ දේශනාව තුළ කරද්දිම මේ පවතිනවා. නමුත් කාටවත් ඒක පේන්නේ නෑ. ඒක තමයි තී ඒක තියෙන අර චේතනාව කියන පදනමේ තියෙන්නේ ඒක. දැන් ඒක නිසානේ මගේ වචන මම ඇත්තක් කියලා කියන්නේ නැත්තේ. දැන් මම සතෙක් වුණා නම්, පුජ්‍යලයක් වුණා නම්, පුජ්‍යල ප්‍රකාශනයක් වුණා නම් මම මොකද්ද කියන්නේ? මං කියන දේ තමයි හරි කියලා කියන්නේ. මං කියන දේ වැරදි බොරුවක් කියලා මටම කියන්න පුළුවන්. ඒක මගේ අයිතියක්. ඒ වුණාට මං කැමති නෑ වෙන කෙනෙක් මට කියනවා ටික. ඒක මම කියන එක වැරදියක්. අරයා මේ වැරදි තැනකින්නම් ඒක කියන්නේ. ඒ නිසා ඒක නෙවැරදි කරන්න ඕන. මම කියන එක ඒක වෙනම දෙයක්. හැබැයි වෙන කෙනෙකුට ඒක කියන්න අයිතියක් නෑ. එතකොට මේ පුජ්‍යලයා ඒක නෙවැරදි කරන්න ඕන. ඒ නෙවැරදි කරන්නේ මට උමනාවට නෙමෙයි. මං ඒ නෙවැරදි කරන්නේ ඒක අනිත් අයගේ උමනාවට. බුදුහාමුදුරුවෝ ලෝකේ නෙවැරදි කරේ බුදුහාමුදුරන්ගේ උමනාවට නෙමෙයි. ලෝකයේ අවශ්‍යතාවයක් නිසා. දැන් මිනිස්සුෙකුට අපි ආහාර වේලක් දෙන්නේ මට උමනාවට නෙමෙයි. ඒ මිනිස්සුගේ කුසගින්න නිසා. එසා බුදු කෙනෙක් ලෝකයට මෙහෙයක් කරේ බුදුහාමුදුරන් රූපණාව නිසා නෙමෙයි. මම බුදු කෙනෙක් වෙලා මේ හැමෝගෙම මලාට පස්සේ මල් පහ මේ පිදුම් ලබන්න නෙමෙයි. මේ මානව සත්ව වර්ගයා අවශ්‍යතාව නිසා. මේ දැන් ඔබ ඇත්තටම නිවන් දකින්න කැමතිද? කැමති. හරි. එහෙනම් කට්ටිය එක්ක එළියට බහැලා මෙතන ඉඳලා අතුරුගිරියට දන ගන්න ඕන. ඒ දනගාලේ නායට විතරක් මම නිර්වාණය යතුර දෙනවා. මෙතනද කිලෝමීටර් 3000ක් තියෙනවා. ධනිස්සට මොකුත් තියාගෙන දන ගන්නත් බෑ. ධනිස්ස ගැලින්ම පොළවේ හැම වෙලාවෙම වදින්නම දන ගන්න ඕන. මේ හෙල්පු ගෑලි දියන් එහෙම දන ගන්න බෑ. අද්දකල හෙල්පු එහෙම දියන් දන ගන්න බෑ. යන්න මිදුලට දන ගහ ගන්න. යන්න ගිහිල්ලා පාරට ගිහිල්ලා දන ගහ ගන්න. අර ගමහරා දුවන ලෑත් වෙනා වගේ ඔක්කොම ටික දන ගහන්න. හම්දුරු යන්න ගිහුවාම ඔක්කොම යන්න ඕන. බොරු කියන්නේ නැතුව ඇත්ත කියන්න ලෑස්තිගෙන. ලැස්තිද? මට කියන්නේ නිකන් ඒ අභියෝගය ලැබුණාම ඔබට හිතන දේවල් එකක් ධනිස්සේ වේදනාව. ආවුවට පිච්චෙන එක. ඊට පස්සේ ඉතින් අපි ගෑනු අපිට පුළුවන් ද මේ දන ගන්න? මිනිස්සු මොනව බලයිද? මොනව හිතයිද? ඈ? ඒකට කොච්චර වේදනාවක් දැනේද? මේ වෙලාවේ අවුවට මොනතරම් පිච්චෙයිද? ඔය ඔක්කොම ටික එනව නේද? ඒ නිසා ඔක්කොම ටික අරගෙන නිවන් දකින්නට වැඩිය හොඳ. අපි විතර කියලා ඔන්න ටෙල් යට බලගෙන මෙල්ල ඕන තියාව කියලා ගන්න. කොහෙ ගියමුකෝ මේ මලවදේ දැනගන්න ඕනේ. ඒ නිසා බොරුවට බනහන්නේ වැඩ නැහැ. ඔය කයිවාරුවට බනහන්නේ අර ටිකක් අර දුකක් තියෙනවා ඒක ටිකක් සංසිඳෙන්න අහන්නේ. එතකොට ඔහොම දේවල් කළා නැද්ද සාසනික ඉතිහාසය අපුරු කළාද? චුලපන්තකට එන්න කිව්වා. හෙදි කඩක් දුන්නා. වැලි කොටේ දන ගහ ගන්නවා කිව්වා. ඉර පායගෙන එද්දි ඉර දිහා බලාගෙන අවුවේ රජෝහරණම් රජෝහරණම් පිරිසිදු වේවා කියලා මේ රෙදි කරන. මේ බුදුහාමුදුරන්ට තිබ්බනේ කුටියක් ඇතුළේ මෙට්ටයක් දාලා මෙට්ට උඩින් වාඩි කරලා රෙදි කෑල්ලක් දීලා ඔබ රජු හරණ කියන්න කියලා කියනවා. ඒ වැලි උඩක් උඩ දන කිව්වේ. ඒ ඉර පායගෙන එන පැත්තට හැරිලා අවුවේ තේල දන ගැස්සුවා. අරෙන් ඉරෙන් හරෙන් පිච්චෙනවා. මෙහෙන් වැල්ල රත් වෙනවා. මෙහෙන් ධනිස්සරි දෙනවා. ඔය ඇත්ත ළඟට බුදුහාමුදුරුව ඔබ තමයි චූලපන්තක. ඔබට දෙනවා ඔබ ඔය අභියෝගය. ඔබ කරනවද? ලෑස්තිද? වැලිකොඩේ ගිහිල්ලා හොඳට දන ගහන්න. හදවතින්ම මුළු හදවතින්ම බුදුහාමුදුරුවන්ට බැන බැන නැතුව දැන් අරයට චූලපන්තක බුදුහාමුදුරුවන්ට බැන බැන හිටියන මේ යෝධය කරපු වැඩේ මාව දනිසේ කරා. එහෙම නෙමෙයි මේකේ ප්‍රතිඵලය මම ගොඩනගා ගන්න ඕනේ. ඉරපායන හරින් එන්න එන්න රස්නේ වැඩි ඉක්මන් වෙන්න ඕන. මෙහෙන් වැලි රත් වෙනවා. දනිස්ස ගහගෙන ඉන්නකොට මේක රත් මේ රිදෙන්න ගන්නවා. මේ වැඩේ ඉක්මන් කරන්න ඕන. වැඩේ ඉක්මන් කරන්න ඕන. මේ කවුද මේ ගාථා පදයක් පාඩම් කරගන්න බැරි වෙච්ච මහා පන්තක හාමුදුරන්ගේ චූල පන්තක? තමන්ගේ සහෝදරයා. ඔබේ හදවත් ලෑස්තිද? ඔබේ සිත් ලෑස්තිද? වැඩේට පින්වත් මේ අපි ධර්මයට ලෑස්ති වුණේ කාන්දාක් ගොඩට ගිහිල්ලා පැනපම් මෙන්න මේ උල් ගොඩට මෙන්න මේ ගිනි ගොඩට කියලා කිව්වොත් පණින්න පුළුවන්. හදවතක් මනසක් ඇතුව තමයි අපි ධර්මයට සූදානම් වුණේ. දහම්සොට රජුරෝ බිත්තියේ නෙමෙයි, චිත්‍ර කතාවේ නෙමෙයි, අර මේ බිතු සිතුවමේ නෙමෙයි, පන්සලේ දිනවනේ නේ බිතු සිතුවමේ තියෙනවා මේ දහම්සොට රජුරෝ අර පයින්නවා යකාගේ කටට. ඒ බිතු සිතුවමේ තියෙන එක තමා තුළ ඒ ධෛර්යය තමා තුළ ඒ කැපවීම ජනිත කරගන්න ඕන. ඇත්තරම දනගන්න මේ හිත හදාගෙන එන්න බලන්න. මෙතන ඉඳලා අතුරු ගිරියට දනගන්න හිත හදාගෙන එන්න කිලෝමීටර් 3. තනමාර තාරපාරේ වැලි තියෙනවා. ඒ අර පස් අතර තියෙන වැලි වලට වඩා සැරයි තාරපාරේ තියෙන වැලියයි. ඉතින් අරග නෙරා බහින්නේ නැහනේ ඇතුළට. ඒවල ඒක බහින්නේ මේ වැලි කැටෙන් දනිස්සට තමයි. අර නිගම් පසේදී අපි දනිස්ස තිබ්බහම ටිකක් ඒක නෙරා බහිනවා වැලි කැටේ පසට. එතකොට කකුලට දැනෙන වේදනාව අඩුයි පස් පාරේ. නමුත් මේ තාර පාරේදී ඊට වඩා නිකන් දරුණුයි. මේ වැලි කැටේ ඍජුවම දනිස්සට තමයි. මම හිතන්නේ දනිස් පොල් කට්ට අඟල් එකමාරක් විතර ගෙවිලා තියෙන්නේ. එතන ඉඳලා අතුරු ගිරියට මේ වගේ දන ගාගෙන යනකොට කියන්නේ තුවාල වී මහන්න ඕනේ අගල කාමරක් ඉස්සර ගේනවා කියලා කිව්වා. මේ ඒ වගේම අත් දෙක එහෙම රේඛා යවගෙන මොකවත් පේන්නේ දෙන්න තියෙන ඉඩ තියෙනවා. අත් දෙක තියලත් යනකොට එතකොට මිනිස්සු ගොඩාක් hina වෙවි බලයි, ලැජ්ජා කර කර බලයි, හිඳා කර කර බලයි. මොකද්ද මේ හවල් වාවනා මැදස්ථානයේ ආමුදුරු මේ මිනිස්සු ඔක්කොම දනගා වුණා අතුරු ගිරියට. සමහරලාට මං ගැන මොනවා හරි ඉතින් බොහෝම දයාවක් කරුණාවක් හිතේ. අපිට මේ වද දහදුක් දෙන්නේ මේ ආමුදුරු කියලා. අපි හදවත් දක්වන ප්‍රතිචාර මට වැදගත්. තේරෙනවද? හදවත් දක්වන ප්‍රතිචාර වැදගත්. ඉති දක්වන ප්‍රතිචාර වැදගත්. ඔබ මේ ලෝකේ මිනිස්සු නොයෙකුත් විදියට ටෙස්ට් කරලා බලන්න සමහර යාළුවන්ට අගහිඟකම් නැති දවසට කොහොමද කියලා ටෙස්ට් එකක් කරලා බලන්න අගහිඟකම් ඇති දවසට. අන්න ගොඩක් යාළුවෝ තේරෙන්නේ මේ යාළුවෝ නෑ කියලා. ආදරේ කරුණාව නැතුව හයියෙන් බැනවැදින දවසට තමන්ගේ බිරිඳ කොයි වගේද කියලා ටෙස්ට් කරලා බලන්න යන වේලා සරිම නැති වෙයි. අගහිඟකම් ඇති වෙච්ච දවසට තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ටෙස්ට් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. මං ඉතින් ඔන්න ඔහොම ටෙස්ට් කරලා බලලා තමයි දැන් මොකෙක්වත් නැහැ. එහෙමයි. මොකෙක්වත් නැහැ ටෙස්ට් කරලා බලනකොට වෙනවත් නැහැ. වරදක් අඩුපාඩුවක් එහෙම ඒ වුණොත් එහෙම අනුකම්පාවක් දයාවක් දක්වන මිනිස්සෙද්ද කියලා බලන් ටෙස්ට් කරලා. ඒසාව විවෘත මනසක් තියෙන්න ඕන. අවබෝධයෙන් පැන නැගුණු මනසක් තියෙන්න ඕන. මේ හැම දෙයක්ම දිහා බොහොම නිද්‍රාශීලීව පැත්තකට වෙලා ලිඳේ වැඩිච්ච වඳුර වගේ රිලෝ වගේ මූණ හංගගෙන මමත්වය හැංගිලා ඉන්නවා. බන ටික අපි කණින් අහනවා. ලෝකෙන් නිවන සොයා ගන්න පුළුවන්ද? හොඳට බලන්න ලෝකයේ තුල කොයි බහරි තැනක තියෙනවද කියලා දූල දූල බලන්න. උත්තරේ ආවනම් ඊළඟ පියවරට සමන් සැරසෙන්න. මොකද ඊළඟ පියවර ලෝකයෙන් එතර ලෝකෝත්තරව අන්න හරි ලෝකයෙන් එතර නිවන හොයන වැඩපිළිවෙල පටන් ගන්න. ලෝකයේ තුල නිවන හොයලා නිවන නැත්තම් ලෝකයෙන් එතර නිවන සොයන වැඩපිළිවෙල පටන් ගන්න ඕන. ලෝකය කියන්නේ ඇස නැමැති ලෝකයේ කන නාසය දිව ශරීරය මනස කියන මේ ලෝකය සදායතන. ඒ ලෝකයට ගෝචර වන සීමාව ලෝකය. ඒවායේ පැවැත්මට කියන ලෝකය කියලා. එහෙමනම් ලෝකේ නෙතර ඉන්ද්‍රිය සාපේක්ෂිත වූ නොව විෂයක් ඇති ලෝකය. අත්හරින්න දෙයකුත් නැහැ පින්වත්නේ, අල්ලගන්න දෙයකුත් නැහැ, අත්හරින්න දෙයක් නැහැ. අත්හරින්නෙත් මෝඩකමෙන්, අල්ලගන්නෙත් මෝඩකමෙන්. අත්හැරීමත් ලෞකිකයි, අල්ලගැනීමත් ලෞකිකයි. එනිසා බුදුවරු කිසි දෙයක් බාරගන්නෙත් නැහැ, අත්හරින්නෙත් නැහැ. රහතුන් කිසි දෙයක් බාරගන්නෙත් නැහැ, අත්හරින්නෙත් නැහැ. මේ කාටවත් මේ දේවල් බාරගන්නත් බෑ, අත්හරින්නත් බෑ. දැන් ඔබ නම් මොකද කරේ? අපි බාරගත්තා, අත්හැරියා. බාරගත්තා, අත්හැරියා. අය කළා, වැය කළා. අය කළා, වැය කළා. අය කළා, වැය කළා. අය කරගත්තේ මම, වැය කරගත්තේ මම. බාරගත්තේ නෑ, අත්හැරියේ නෑ. බාරගත්තේ නෑ, අත්හැරියේ නෑ. කීකේ යන්න ඔබ යන ගමන්. බාරගත්තේ නෑ, අත්හැරියේ නෑ. දුටුවා දුටුව පමණයි. දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං. ඔන්න ඕකනේ, බාරගත්තේ නෑ, අත්හැරියේ නෑ. අන්න ඕකයි දිට්ඨේ දිට්ඨමත්තං කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. තේරුණාද පින්වත්නි? බාරගත්තේ නෑ, අත්හැරියේ නෑ. බාරගත්තේ නෑ, අත්හැරියේ. හරි සරලයි. මේක නිකන් මොලෙන් හිතන්න ගියොත් තමයි ඔය ගොඩාක් අමාරුවක් දැනෙන්නේ. හරි විවෘතව බලන්න ඕන. හදවත ඕපන් කරගෙන, තමන්ගේ මයින්ඩ් එක ඕපන් කරගෙන තමයි මේක දිහා බලන්න ඕන. එතකොට ධර්මය හරි සැහැල්ලුයි. නිදහස් මනසින් ධර්මය හොයන්න ඕන. එතකොට සැහැල්ලුයි. ඉන්ද්‍රියන් වල ශක්තියක් තියෙනවා පින්වතුනි, බලයක් තියෙනවා. මේ බලය මහා බුදු බලයක්. ඒ බලය අවිභව යන අතික්‍රමණය කර යන බලයක්, අතික්‍රමණය කරන බලයක් අපි ධර්ම බලයක් හැටියට ගොඩනගන්නවා. මෙතන කඹ ඇදිල්ලක් තියෙන්නේ. අර අපි අවුරුද්දට කඹ අදිනවා කියන්නේ දෙපැත්තට. මේක ඉන්ද්‍රිය ශක්තිය එක පැත්තකින් අදිනවා, අනිත් පැත්ත ලෝකෝත්තර ශක්තිය, ධර්මයේ ශක්තිය එක පැත්තකට අදිනවා. දැන් බලන්න ඔය දෙන්න දාන්න ඔබේ මනසේ, ඔය දෙන්නම ඉන්න ඔබ තුළ. එක පැත්තකට ඉන්ද්‍රිය ශක්තිය විසින් අදින, අනිත් පැත්තට ධර්මයේ ශක්තිය විසින් අදින. කොයි පැත්තද දිනන්නේ කියලා බලන්න. ගොඩාක් දෙනෙක් දිනන්නේ ඉන්ද්‍රිය ශක්තිය. ඉතින් මේක ධර්මයේ ශක්තිය දිනන මට්ටමට ගොඩනැගු තමයි ආ ධර්ම අවබෝධයට පත්වන්නේ. දැන් කඹ අදිනකොට බොහොම හැමින් අදින්න පුළුවන්ද? මහා හයියෙන් කෑ ගහලා වෙර වීරිය දාලා කඹ අදින දැකලා තියෙනවා නේද? අවුරුද්දවලට උත්සවවලට එහෙම අදින්නේ පිරිස් දෙපැත්තක් ඇවිල්ලා. ඒක අපි පැහැදිලිවම දන්නවා. ටිකක් ජවය, බලය සහ තාක්ෂණය සහ කැපවීම තියෙන පිරිස තමයි ජයගන්න. සමහරවල් බල සම්පන්න හොඳ ශරීර තියෙන ශක්තිය තියෙන පිරිස පරද්දනොත් තාක්ෂණය සහ කැපවීම තිබුණු අය. ඒක ඒගොල්ලෝ ක්‍රමවේදය හදනවා අල්ලගන්න සහ අදින විදියට සාකච්ඡා කරගන්න. එතකොට ඒගොල්ලෝ දන්න එක පාට අදින විදිය තියෙනවා. එතකොට ශ්‍රද්ධා බලය කියලා පාවිච්චි කරේ ඕකනේ. ශ්‍රද්ධා බලය වීරිය ඒක බල ධර්ම හැටියට වෙනම පෙන්නන්නේ ඒකයි. බල බල කියන්නේ මේ කඹේ අදින්න තියෙන බලය ශක්තිය. ප්‍රඥා බලය ප්‍රඥා බලය තිබුණ නැත්නම් පින්වත්නි මම අද මෙතන නැහැ. මොකද අර එයා ඇවිල්ලා වැරදි මීටර් මට දුන්නා. තේරෙන්නේ නැහැ. ඉන්න ඥාති අරේ මේ කට්ටියත් වැරදි මීටර් ඔළුවට දැම්මා. මගේ මනසත් වැරදි මීටර් මට ඕන තරම් දුන්නා. ඔබ මෙන්න මේ ඉලක්කවල මෙන්න මෙහෙම මෙහෙම ඵලයන් කියලා. නිකම්වත් ඒ ලනු කෑවනම් මොකද වෙන්නේ? ඒ ලනු කෑවනම් මේ ජයග්‍රහණය නෑ. තේරෙන්නේ? දැන් මේ නළුවෙක් හිටියා. මම ඉතින් ඒ නළුව ළඟට ගිහිල්ලා කිව්වා මගේ වයසම වගේ කෙනෙක්. ඉතින් මම කිව්වා මමත් ඒ කාලේ නළුවෙක් වෙන්න තමයි මේ try කරේ. මමත් කලාය මේ හැදෑරුවා ඒ කාලේ. මිනිහගේ හිතේ මිනිහා මං කලකිරීමෙන් කිව්වා කියලා හිතලා මිනිහා කියනවා ඒක තමයි ඉතින් මොනව කරන්නද නේද සංසාරේ ඇරෙන්නේ කියලා කිව්වා. මම කියනවා පළක යන්න නළුවෙක් වෙනකොට මට වඩා මොනතරම් ශ්‍රේෂ්ඨ දෙයක් මානකම කියලා. මිනිහගේ මම මේ හරි කලකිරීමෙන් කියන්නේ නළුවෙක් වෙන්න හිටියා කියලා. මම මේ මොනද එක එක මිනිහ හිනා වෙන්න කිව්වා හිනා වෙන්න ඕන කට් කිව්වම නතර කරන්න ඕන ආයි අඬන්න කිව්වා අඬන්න ඕන නතර වෙන්න කිව්වා නතර. ඈ නතර කරන්න ඕන මොන මේ පාත්තට දුක. මේ පැවිදිකම මොනතරම් උත්තරීද? මේ රජුන් වැඳුම් රජුන්ගෙන් වැඳුම් ලබන ඈ දෙවියන්ගේ දෙව් බමුණගේ වැඳුම් ලබන පැවිදිකම මොන තරම් උත්තරීතරද වටිනවද? ඊළඟට මිනිහ රද්ද නැති වෙන්නේ. ඒ ඔක්කොම කරේ වෙනවත් නෙයි මට අවශ්‍ය වුණා මේ ලෝකේට සැනසෙල්ලක් ලබා දෙන්න. කාට හරි මේ යහපතක් ලබා දෙන්න. මම හිතුවා ඒ වගේ අපි රංගනයක් කරලා ඒ වගේ දෙයක් කරනකොට මිනිස්සු ඒ දේ බලලා සිනහවට ලක් වෙලා ප්‍රබෝධයට ලක් වෙලා නේද යම්කිසි කාංශයක් නැති කරගෙන ඒ මිනිස්යාව යම් සහනයකට පත් වෙනවා ඇති කියලා හිතුවා. නෑ ඊට එක්ක හිතුවා ගොඩාක් ඉතින් මහන්සි වෙලා ධනවත් වෙලා ඒ මුදල් වලින් මිනිසුන්ට සලකලා මේ මිනිසුන්ට උදව් උපකාර කරලා සතුටක් ලබන්න පුළුවන් කියලා. දැන් ඔය ඉන්නෝනේ මේ අනෙක් ව්‍යාපාරිකයෝ මේ ඉන්නෝනේ මිනිස්සුන්ට සෑහෙන්න උදව් කරනවා අවශ්‍ය කරන දේවල් දීදී ඒගොල්ලෝ ඒ සතුටක් ලබනවා. නමුත් මට ඒ තුලත් තෘප්තියටපත් වෙන්න බැරි මට්ටමක් මම දැක්කා. මොකද මේ බුදුහාමුදුරුවටත් ඒ පණිවිඩය ආවනේ. ඒකෝර මම බණපද වලින් දැකලා තියෙනවා එක මිනිස්සෙක් වෙනුවෙන් ඒ හිමාල පර්වතේ රත්තරන් කන්දක් කරලා දුන්නත් ඒ මිනිස්සේ සෑහීමටපත් වෙන්නේ නෑ කියලා. ඉතින් එහෙව් ලෝකයක්ට වැඩ නැණේ කියලා. දැන් අපි මිනිස්සයෙකුට කොච්චර උදව් කරත් අවසානයේ මේ මිනිස්සයා දුන්නු දෙය ගැන නෙමෙයි කියන්නේ අහල් දෙය නුදුන්නා කියලා කියන්නේ. එහෙම නැත්තම් කියයි ඔයිට වඩා අපිට දෙන්න තිබ්බා කියලා. ඉතින් ඒ නිසා මිනිසුන්ට එහෙම මේ ධනයෙන් දීලා වැඩක් නැහැ. ධර්මයෙන්ම පිට පිටිසරණ දෙනවා නිසා මේ එහෙම භෞතික දෙයින් පරිපූර්ණත්වයට මිනිස්සෙක්පත් කරන්න බැහැ ලෝකේ. දරුවෙක්වත් කවුරුවක්වත් දැක කරා. ඒ නිසා ඔය දරුවන්ට ධන සම්පත් වලින් මාඩ්‍ය කරපු අමල දාත්තලට ඊ හැටියට සන්තෝෂ වෙන්න බැරි වෙයි. දහමක් නැති වුණොත් ඒ දරුවා ළඟ. මොකද ඒ දරුවාට හෘද සාක්ෂියක් නැති කෙනෙක් බවට පත් වෙනවනේ. හෘද සාක්ෂියකට සමීප වීම තමයි දහම කියලා කියන්නේ. හද සාක්ෂියට සමීපව කටයුතු කිරීම තමයි දහම කියලා කියන්නේ. හදවතට සමීපව කටයුතු කරනවා. එනිසා ළමයින්ට දෙන්න ගුණවත්කම දෙන්න ඒ ධර්මයේ ගුණය නැනවත්කම දෙන්න, ඒ ධර්මයේ ඥානය ධනවත්කම දෙන්න. එකක් ආධ්‍යාත්මික ධනය, අනිතක භෞතික හා ජීවන පැවැත්මේ ධනය. මේ රටේ දුප්පත්තු නෑ පින්වත්නි, මොලේ තියනව නම්. මේක මට කියලා දුන්නේ සුද්දෙක්. මේ ලස්සන රටේ කිසිම දුප්පත් මිනිහෙක් ඉන්න විදියක් නෑ. මුන්ට නැත්තේ මොලේ කිව්වා. ඒක එයා කිව්වේ සුද්දෙක් ආව ලංකාවට මාස 6කට භාවනා කරන්න. භාවනා කරන්න ඉන්න ගම මිනිහා ඇහුවා, මට මේ කුටියක් හදන්න කැමති, මේ මට තැනක් පෙන්වන්න කියලා. මාසයක ඉතින් මේ තැනක් පෙන්වුවා. එක්තරා භාවනා මන්දස්ථාන තැනක් දුන්නා. මේ මිනිස්සයා ස්වභාවික සම්පත් වලින්, අපි හිතුවා මිනිහා භාවනා කරන්න නැතුව කුටිය හදයි කියලා. නෑ, මිනිහට දෙනවා විවේක කාලයක් දෙනවා. අර භාවනා කළා විවේක කාලයක්, ඒ කාලය තුලදී තමයි අර දේවල් කරන්නේ. යා භාවනා ටයිමින් වලට භාවනා කරනවා, අරකත් භාවනාවෙන්ම කරනවා. මේ මාස 6 පුරාම මේ මිනිස්සයා මේ කුටියට අවශ්‍ය කරන දේවල් එකතු කරමින් හැදුව. හැබැයි මෙයා රුපියලක්වත් වියදම් කරලා කඩෙන් සල්ලි වලට ගේන්නේ කල්පනා කරන්නේ නැහැ. මිනිසුන්ගෙන් ඉල්ලගන්නෙත් නැහැ. මෙයා මේ ස්වභාවික දේවල්ම තමයි මේකට එකතු කරන්නේ. වීසි කරන දේවල්, මිනිස්සු අයින් කරන දේවල්ම තමයි මේකට එකතු කරගන්නේ. එකතු කළා ලස්සනට කුටියක් හදනවා. පොඩි කාමර දෙකක්, පොඩි ස්තූපයක් ඇතුළේ හදලා අවසානයේ අර මිනිගිරි පවා ඉල්ලලා ලස්සනට ආසන හදලා ඔක්කොම අල්ලලා කොමඩේකුත් අල්ලලා තිබ්බා. මම ඔබ මේ කොමඩේ කොහෙන්ද ගෙනාවේ කියලා මිනිහ කියන, මේකත් මම වීසි කරපු ගන්නේ. උද්ද කොහෙද ඔක වීසි කරපු කොමඩේක් කරතියක් ඇවිල්ලා. දැන් අපි කොහ කවර තියන් ඉන්න ඔය හරි ජලවල වීසි කරපු කොමඩේ පාරයින් දැක්ක කිව්වා මම ඒක ටයිල් කැලේ ටික. මම ඒ ටයිල් එක අල්ලලා ගෙදරක මේ ගොඩ ගහලා අයින් කරලා දාලා තිබ්බලු පාරයින්. මම ඒ ටික වීසි කරපු ටික මම අරන් ආවා කිව්වා. එතකොට තී ඔය ටකරම් පැලවල් ගරාගෙන වැටිච්ච මැටි ගොඩවල් හරේ මේ දකින්නෝනේ. ඇයි ඒ මොලේ නැතිකම, ඥානෙ නැතිකම, කැපවීම නැති. එයා තමයි මට කියලා දුන්නේ මේ රටේ දුප්පත් මිනිස්සු නැහැ, මුන්ට මොලේ නැති එක විතරයි තියෙන්නේ. මුන්ට මොලේ දෙන්න ඕන, සහනාධාර වශයෙන් මොලේ දෙන්න ඕන. ඇත්තනේ අධ්‍යාපනය කියලා අපිට දුන්නද, ගෙයක් හදාගන්න විදිය ඉගැන්වුවද, ගෙදරක් පිළිවෙලට තියාගන්න ඉගැන්වුවද, අඩුමතරමේ කෑම වේලක් හදාගෙන කන්න ඉගැන්වුවද, රෝගයකින් බේරිලා ඉන්න විදියක් ඉගැන්වුවද, මූලික අවශ්‍යතා, පැවැත්මේ අවශ්‍යතා කිසි දෙයක් අධ්‍යාපනය තුල නැහැ. ඒක මිනිහ ගොඩෙන් මඩ ඉගෙන ගන්න ඕනේ. මේ තරේ මේ 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 රටේ හැම තැනම ජලාශ තියෙනවා. හැම කෙනෙක්ම පීනන්න ඉගෙන ගන්න ඕනේ. මුන්ට පීනන්න ඉගැන්වුවද, වැටිච්ච තැන උන් මැරෙනවා. මේ වෙන රටක වගේ නෙමෙයි. මේ රටේ හැම තැනම කිලෝමීටර් 10න් 15න් ගංගා තියෙන ඇලවල් තියෙනවා. ඉතින් කොයි වෙලාවෙ මේ ගිහිල්ලා ලිස්සල වැටෙද්ද දන්නේ නැහැ. වතුරේ පොඩ්ඩක් පීනන්න උගන්වන්න ඕන. ඒක මොකුත් නැහැ. ඒකට හිතක් හදාගන්න කියන්නේවද? මොකුත් නැහැ. ඉතින් ඒ නිසා මිනිස්සු අධ්‍යාපන දෙන අය කල්පනා කරන්න ඕන. මේ අධ්‍යාපන ඇයි අපි මුන්ට දෙන්නේ කියලා, අධ්‍යාපනය ලබා ගන්න කෙනා කල්පනා කරන්න ඕන. ඇයි මට මේ අධ්‍යාපනය, මොකටද මගේ අධ්‍යාපනය කියලා කල්පනා කරන්න. ඒ නිසා අවශ්‍ය දේ ඉගෙන ගන්න, හැමදාම අවශ්‍ය දේ ඉගෙන ගන්න. ඒ නිසා හැමදාම ශිෂ්‍යයෙක් ඔබ, හැමදාම ගුරුවරයෙක් ඔබ. ඔබ දන්න දේ කියා දෙන තැන ඔබ ගුරුවරයෙක් වෙනවා, ඔබ නොදන්න දේ ඉගෙන ගන්න තැන ඔබ ශිෂ්‍යයෙක් වෙනවා. ඒ නිසා ඔබ සදාකාලිකව ගුරුවරයෙක් වෙන්නවත් ශිෂ්‍යයෙක් වෙන්නවත් නැහැ. ඒ නිසා මම හැම විටම ශිෂ්‍යයෙක්, හැම විටම ගුරුවරයෙක්. ඒක පැත්තකින් කියන්නේ. තව පැත්තකින් කියන්නේ මම ගුරුවරයෙකුත් නෙවෙයි ශිෂ්‍යයෙකුත් නෙවෙයි. ඒ වගේම මම ගුරුවරයෙක් නොවෙන්නම් ඔබ ශිෂ්‍යයෙක් නොවන්න. ඒක වෙනම අර්ථයක්. ඒකේ තියෙන ලෝකෝත්තර අර්ථය. මම ගුරුවරයෙක් නෙමෙයි, ඔබ ශිෂ්‍යයෙක් නෙමෙයි. කවුද එන? ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් නැති තැන කොතනද? ඒක ඔබ සොයා ගන්න සම්මර්ෂණ ඥානේ. හොඳයි, ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේ පින් ඇති දායකත්වයේ ධර්මෙන් කටයුතු කරනු ලබන්නේ අපේ පින්වත්, අපිට බොහෝම හිතකාමී ලෙස කටයුතු කරන සීතාල්විස් පින්වත් වෛද්‍යතුමිය. එතුමියගේ පින්බර බලාපොරොත්තුව තම ආදරණීය මෑණියන් වහන්සේ අපාතරින් සමුගෙන මිය පරලොව ගිහිල්ලා වසරක් ගත වෙන මොහොත. හැබැයි අද ඊයේ වගේ තමයි දැනෙන්නේ. බොහොම ඉක්මනින් ජීවිතේ දින ගිවිලා යනවා. ඉතින් මේ වසරක් ගත වෙන මේ මොහොතේදී පින්වත් ඇන්සි ගුණවර්ධන පින්වත් මෑණියන් වහන්සේ බොහොම පින්බර ජීවිතයක් ගත කරලා තම දරුවන්ගේ උපස්ථාන වෙදහෙදකම් මැද්දෙත් කාලයක් ඉඳලා දරුවනුත් පිනට දහමට යොමු කරලා තමනුත් පිනට දහමට යොමු කරලා බොහොම ප්‍රසන්න ලෙස කටයුතු කරලා අපෙත් බර ධර්ම ගෙදර ඉඳගෙන නිහඬව රේඩියෝ එකකින් බණ අහගෙන ඉඳලා තියෙනවා. එහෙම ඉඳලා කටයුතු කරලා තමයි මේ පින්වත් අම්මා අපාතරයෙන් සමුගත්තේ. ඒ පින්වත් ඇන්සි ගුණවර්ධන පින්වත් මෑණියන් වහන්සේ ඔබ සසර කොතනක සිටියත් මෙය පින්පඳුරක් වේවා, ආශිර්වාදයක් වේවා, සැපයෙන් සැපයටපත් වේවා, කල්යාණ මිත්‍රත්වයේ මුණ ගැසේවා, සද්ධර්මයේ කණවේ කේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් සැපයෙන් නිවනින්ම සැනසීම පිණිස දුවා දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාගේම මේ පුණ්‍යානුමෝදනාව, අපගේ පුණ්‍යානුමෝදනාව ඔබතුමියට ආශිර්වාදයක් වේවා කියලා සාදු කියන ප්‍රාර්ථනා කරගමු. ඒ වගේම අප නමින් සියලු දෙනාගේ නමින්ද මිය පරලොව ගිය, ඒ වගේම සීතාල්විස් මැතිණිය සහයේ පවුලේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා කියන අදහසින් ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සුජීවත්ව සිටින ඥාති මිත්‍රාදී හැම දෙනාටම දුක් නිරෝගී සුවපත් භාවය, කල්‍යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් ධර්ම වැඩසටහනට සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටමත්, අන්තර්ජාලයෙන් ධර්ම ශ්‍රවණය කරන හැම සියලු දෙනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් සද්ධර්ම අවබෝධයත් මේ දහම් කුසලයේ තුලින් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත් සීතාලිස් වෛද්‍යතුමියත්, එම් මහත්මා, ඒ වගේම පුතුණුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් තුනුවගේ දෙවියන්ගේ ආශිර්වාදේ වේවා, ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා, ධර්මයේ සැනසුම වඩවඩා දියුණු පමුණ වේවා, හැම දෙනාගේ මෙහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල සිද්ධ වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම වන්දනා කරගන්න අභිවාදන සිහිලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති. සුඛේ හෝතු සුඛිනී ගායේවා.